Honorable Minister, continue.
Thank you. Ape lekam tu mea janadhipati commission sabhave meva karana kiyala eka sampurna vikurti prakashayak commission sabhaven idiripat kara eta viruddhawa etumiya commission sabhavata 11:35 wenida e janadhipati commission sabhave lekam tu mata liwwa eka thiyena nevil pranandu rowala rajayata pawara ganin sambandhayen upamadhyanshe visin 2019 mei mase 30 wenida dine nikut karalada madhya nivedane sambandhayen ඒ සම්බන්ධයෙන් ඔබ කොමිෂන් සභාවේ මාධ්‍යංශ ප්‍රධානියාගෙන් විමසන ලද අතර මා විසින් ප්‍රකාශ කරන ලද කරුණු එයි සඳහන් වනු නොමැත. ඒ අනුව එහිදී කොමිෂන් සභාව ඉදිරියේ මා විසින් ගෙන ඇර දක්වන ලද පහත සඳහන් කරුණු හුවා නොදැක්වීම බරපතල අඩුපාඩුවක් ලෙස දකිමි. දෙක. මා විසින් නෙවිල් ප්‍රනාන්දු රෝවල තවමත් රජයේ වෙත පවරාගෙන නොමැති බව පිළිගත්තද එය පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව පැහැදිලිව දැක්වූ අතර ඒ පිළිබඳව පහත සඳහන් කරුණු එයි නිවේදනයේ ඇතුළත් විය යුතු බවට සඳහන් කරමි. තුන. නෙවිල් ප්‍රනාන්ද රෝවල් රජයේ පවරාගෙන සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2017 ජූනි මාසේ 23 වෙනිදා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් පරිදි නෙවිල් ප්‍රනාන්ද රෝහල ශ්‍රී ලංකා රජයේ පවරාගෙන ක්‍රියාත්මක කිරීම 2017 ජූනි මාසේ 27 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2017 අගෝස්තු මාස 1 වෙනි දින සිට ක්‍රියාත්මක වන වරදී නෙවිල් ප්‍රනාන්ද රෝහල රජයට පවරා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සයිත මාධ්‍යනය සහ ලංකා බැංකුව විසින් 2017 ජූලි 17 වන දින එළඹි අභිප්‍රාය ලෙට ලිපිය ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් ප්‍රකාර නෙවිල් ප්‍රනාන්ද රෝහලේ කළමනාකරණය මෙම අමාත්‍යාංශය යටතේ සිදු කරන ලදී. ඒ සම්බන්ධයෙන් මා විසින් කළ ප්‍රකාශය එකී නිවේදනයේ සඳහන් වූයින් බරපතල පාඩුවකි. හතර. ඉන් අනතුරුව ඉහතරෝවලේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා පාලක මණ්ඩලයක් පත්කර ගැනීමට අදාළව ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2017 ජූලි මාසේ 20 දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය මා විසින් කොමිසම හමුවේ ඉදිරිපත් කළ අතර එකී අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව ලද අනුමැතිය අනුව පාලක මණ්ඩලයක් පත් කළ බවද දන්වා සිටියෙමි. ඒ අනුව සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥයෙකු පළපුරුදු නීතිඥයෙකු වරලත් ගණකාධිකාරියෙකු සෞඛ්‍ය සේවයේ විශේෂඥයන් සහ සමාජයේ පිළිවත් සිවිල් සේවාවේ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් විසින් රෝවලේ පරිපාලන කටයුතු මෙතෙක් පවත්වාගෙන යනු ලබයි. තවද මෙම රෝවලේ ඉදිකර ඇති ඉදමේ හිමිකාරීත්වය නාගරික සංවර්ධන අධිකාරියේ සතුවන අතර එය සයිටම් වෙත කල්පතු පදනම් මත ලබා දී ඇති බවද ඒ සඳහා රාජ්‍යාංශයේ බැංකුවක් වන ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 2.5 ණය මුදලක් යොදවා ඇත. එමෙන්ම මෙම රෝවල මගින් නැගෙනහිර කොළඹ ජනතාවට විශිෂ්ට රෝගී සත්කාරක සේවයක් නොමිලේ ලබා දෙන අතර ඉහත පරිදි ක්‍රියා කිරීම සාධාරණීකරණය කළ හැක. එබැවින් මේ රජයට හිමිකමක් නොමැති පුද්ගලික රෝවලක් ලෙස අර්ථකථනය කළ නොහැක. එමෙන්ම මේ සම්බන්ධයෙන් 2017 ජූනි 27 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය පරිදි වසර 10කින් බැංකු ණය ගෙවීමෙන් අනතුරුව රෝහලේ අයිතිය රජයට හිමි විය යුතු බව සඳහන්ව තිබුණද සයිටම අවෝසි වීම හේතුවෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2019 ජනවාරි මාස 8 වෙනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ පදනම්ව අමාත්‍ය මණ්ඩලයේ විසින් එළඹි තීරණ ප්‍රකාර රුපියල් බිලියන 2.5 බැංකු ණය මුදල ගෙවා මෙම රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය ලබා දී ඇත. නමුත් මා විසින් ඉදිරිපත් කළ ඉහත අමාත්‍ය මණ්ඩල අනුමැතිය පිළිබඳව එකී නිවේදනයේ අඩංගු නොවීම බරපතල අඩුවකි. තවද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ලබාගත් ණය මුදල රජය විසින් ගෙවා ඇති බවට එකී මාධ්‍ය නිවේදනයේ සඳහන් කළද එවැනි ගෙවීමක් මෙතෙක් සිදු කර නොමැති බව සඳහන් කළ යුතුය. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් ලෙස පවත්වාගෙන යාම සඳහා මාසික රුපියල් 250ක මිලියන 250ක මුදලක් වෙන් කිරීම සඳහා 2017 ජූලි මාසේ 25 වෙනි දින අනුමැතිය ලබා දී තිබුණු බවට මා විසින් කළ ප්‍රකාශය පිළිබඳ කිසිදු අයුරකින් එකී නිවේදනයේ සඳහන් නොවීම බරපතල පාඩුවකි. පසුගිය කාලය තුළ මාසිකව මෙම අමාත්‍යංශ විසින් ලබා දී ඇති මුදලෙහි සාමාන්‍යයගේ රුපියල් මිලියන 40කි. මුලියන 250ක් දෙනවයි කිව්වට දුන්නේ නැහැ. 40කින් තමයි දිව්වේ. රෝහල පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉතිරි මුදල රෝහල විසින් උපයාගෙන ඇති බව මා විසින් සඳහන් කළෙමි. එබැවින් රෝහල සඳහා සියලු වියදම් රජය විසින් ගෙවන බවට එකී මාධ්‍ය නිවේදනයේ ප්‍රකාශ කර තිබීම සාබද්ධ කරුණකි. ඊට කරුණු කරේ ඔබගේ අවධානය යොමු කර එකී මාධ්‍ය නිවේදනයේ නිවැරදිකම්ෙන් කාරුණිකව ඉල්ලමි. දැන් මේකේ මේ බිලියන 5යි කියන්නේ සභාපතිතුමනේ මේ 250 20න් වැඩි කළා. ඒ 250වල් ඒව කිව්වට ඒව හම්බුනේ නැහැ අපිට. නමුත් අපි මේ රෝහල ඒ විදිහටම රජයේ රෝහලක් විදිහට අපි දිගටම ගෙන ගිහිලා තිබෙනවා. ඒ නිසා මේකේ තේරෙනවා මේ බොරු කතාව. මේ සෙමිල් ෆනාන්ඩෝට පුද්ගලික රෝහලකට ගෙවන මේ ආණ්ඩුවේ රෝහල. අද නොමිලේ ඒකේ මිනිස්සු ප්‍රතිකාර ගන්න. එතකොට ඒකේ වෙනම තියෙනවා රෝගී සත්කාරක මේ එකක් ගෙවලා මේ මේ ප්‍රතිකාර ගන්න. මේ අමූලික බොරු. මේව තමයි අද රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ කියන 3-4 දෙනෙක් එක්කහු වෙලා ගහන පච පට්ටපල් බොරු. ඒ වාරගෙන ඇවිල්ලා මෙතනත් වෛද්‍යවරු මෙතන කතා කරනවා මේවම. මේ සම්පූර්ණ මේ වේක. නැත්තම් මේ පාර්ලිමේන්තුවනි අනුමත කළ තියෙන්නේ. මගේ නෙමෙයි পদවිය එහෙනම් ප්‍රජා ආයිතිය අවුත් කරන්න ඕනේ මේ ඔක්කොම 225ම. ප්‍රජා ආයිතිය අවුත් කරන්න ඕනේ මේවට මුදල් පාර්ලිමේන්තුවේ වෙන් කිරීම ගැන. ඔය ගෙනාපු යෝජනාව ගෙනාපු එක්කෙනාගේ ඇතුළුව තමයි මේක අයින් කරන්න ඕනේ ප්‍රජා ආයිතිය එහෙමනම්. දෙවැනි එක මේ වෛද්‍යංශයට අදාළ වන අංක දෙක කරුණු සඳහා පිළිතුරු. ඒක ලියන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය සැපේ. වෛද්‍ය සැපීම් අංශය මගින් විවිධ රෝග සඳහා ඖෂධ නිකුත් කිරීමේදී හැකි සෑම අවස්ථාවකම ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ඖෂධ සැපීම සිදු කරයි. තවද සෑම අවස්ථාවකම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලද සැපීම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීම අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සැපීම් සිදු කරනු ලබයි. මේ නිසා ගැබිනිමව්වරුන්ට දියවැඩියා රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට කල්ලිකුත්තුව ගුණාත්මක බැවින් තොර ඖෂධ ලබා දී ඔවුන්ගේ ජීවිත අනතුර ලක් කිරීම යන ප්‍රකාශය පිළිගත නොහැක. යම් ඖෂධයක ගුණාත්මක භාවය පිළිබඳ කුමන ආකාරයකෝ ගැටලුවක් මතුව විට එය නියැදි ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරය වෙත යොමු කර එම ඖෂධ කාණ්ඩය හෝ භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් එම ඖෂධ භාවිත කිරීම හෝ භාවිතයෙන් ඉවත් කිරීම සඳහා අදාළ අංශ දැනුවත් කර අවශ්‍ය ඉදිරි කටයුතු කරනු ලබයි. මේ ඔක්කොම මේ පුවත්පත්වල වාර්තා වුණු එක එක මාධ්‍යවේදී ලියපු එක. ඕකේ ෆෝලික් ඇසිඩ් එක විතරයි තියෙන්නේ. ඒක තියෙන්නේ 2013-14. එතකොට මම නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යවරයා ගියාණ්ඩුවේ. එතකොට ඒකේ 2013-14-15 කියන මෙන්න මේ අවුරුදුවල 13-14-14-15 එතකොට මෙන්න මේ කාණ්ඩවල ඒකේ තියෙන්නේ මොනවද? ඒක ඒ වෙලාවේ තමයි ෆෝලික් ඇසිඩ් එක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව SPMC එක පළවෙනි වරට නිෂ්පාදනය කරන්නේ. ඒ පළවෙනි කාණ්ඩේ යම් කිසි අඩුවක් තියෙනවා. ඒක මේ නරකක් නෙමෙයි. ෆෝලික් ඇසිඩ් 0.9ක් තියෙන්න ඕන එක 0.87ක් තියෙනවා. 0.03ක් අඩුයි. මෙන්න මේක තමයි වැරද්ද. නමුත් ඒත් ඒක ඉවත් කරගන්නවා. රජයේ ඒ තරම්ම වැදගත් විදියට මේක කරන්නේ. දැන් මේ කරන ප්‍රචාරය කා වෙනුවෙන්ද මේ කතා කරන්නේ? ප්‍රයිවට් කම්පැනි කාරෝ ගැන. ප්‍රයිවට් හොස්පිටල් වෙනුවෙන් මේ කතා කරන්නේ මේ කට්ටිය. මේ සම්පූර්ණ මේ හැමතැනම පාවිච්චි කළා. මං ඒකට එන්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ පිළිබඳව කියන කතාව පිළිබඳව මං කියන්නම් මේ වගේ ප්‍රතිපත්ති කරන ඇමතිවරුන්ට විරුද්ධව ගෙනියන ප්‍රචාර මොනවද කියලා. දෙක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සපයනු ලබන සියලුම ඖෂධ වර්ග වෛද්‍ය සැපුම් අංශය මගින් බාර ගැනීමේදී එම ඖෂධ සුසුකම්ලත් ඖෂධ වේදියකු නිසි පරීක්ෂාවට ලක් කරනු ලබයි. එෙහිදී එම ඖෂධයේ පිරිවිතරයන්ට ගැළපීම සහ නිසියාකාරයෙන් ඇසුරුම් කර තිබීම, එම ඖෂධයේ ජීවකාලය සහ අනිකුත් සැපයුම් කොන්දේසි වලට ගැළපීම ආදී කරුණු වෙත විශේෂ අවධානය යොමු කොට ඒ බාර ගැනීම සිදු කරයි. එබැවින් ඖෂධ සංස්ථාව මගින් සපයනු ලබන ඖෂධ කිසිවිටකත් කල්ලිකුත්තු ඖෂධ නොවේ. ඖෂධ ලබා ගන්න ලබන්නේ තාක්ෂණික අගමිමකට ලක් කිරීමනි. ප්‍රධාන වශයෙන් ඖෂධ ලබා ගැනීම සිදු කරනු ලබන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ හෝ අනුමැතිය ලත් භාවිතයට සුදුසු ප්‍රමිතියෙන් යුතු බවට තහවුරු ඖෂධ පමණි. මේවයි මේ තාක්ෂණික අගමිම කමිටු හැම එකේම ඉන්න කවුද? විශේෂඥවරු. විශේෂඥවරු අපි නෙවෙයි බෙහෙත් තෝරන්නේ. එන අය විශේෂඥවරුන් නරක වෙන්න ඕනේ. එක විශේෂඥවරයෙක් වැරද්දක් මේ මොකක් හරි මේක නරකයි කිව්වයි කියලා තව විශේෂඥවරු කියනවා මේක හොඳයි කියලා. එතකොට මේ සමහර මන්ත්‍රීවරු ඔව් මට මේ කියලෙව්වේ සමහර මන්ත්‍රීවරු වැඩ කරේ ඖෂධ සමාගම් වලට, බහුජාතික සමාගම් වල වැඩ කරලා මෙතනට ආවේ ලෙඩ්ඩු බලලා නෙමෙයි. ඒ ඖෂධ සමාගම් වලට උවමනායව තමයි ඒ ඖෂධ සමාගම් මාත් එක්ක ද්වන්ද යුද්ධයක ඉන්නවා ඒගොල්ලන්ගේ ඖෂධය මේ මම මිල නියම කරපු නිසා. ඔවුන් කිව්වා මේ වෙළඳ පොළෙන් ඉවත් වෙනවා කියලා ඒගොල්ලෝ. මේකේ මං කිව්වා මේ සියලු කරුණු පහදලා දුන්නාට පස්සේ ඒගොල්ලන්ට උවත් වෙන්න බැරි වුණා. ඒගොල්ලෝ බොරු නිෂ්පාදන මිලවල් කිව්වා. ඒ සමාගම් වලට තමයි මේගොල්ලෝ වැඩ කරේ. අදත් ඒගොල්ලෝ තමයි ඉලෙක්ෂන් වලට සල්ලි දෙන්නේ. ඉතින් ඒකින්ද තමයි ඒවයේ වෙනුවෙන් වෙනත් ආකාරයෙන් කතා කරන්නේ. මම අන්තිම එක ගන්නම් මේ ඖෂධ නියාමන අධිකාරිය ඊට ඉස්සෙල්ලා මම කියන්නම් වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම ගැන තියෙනවා. මේ වෛද්‍ය ආඥා සංශෝධන පනත මේක 2006 තමයි ඉස්සෙල්ලම සංශෝධනය කරන්නට මුලින්ම කතා කරලා තියෙන්නේ. මම ඉදිරිපත් කරනවා මේකේ මේ පාර්ලිමේන්තු විවාදයේ 2018 සැප්තැම්බර් 7 පාර්ලිමේන්තු විවාදයේදී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොනවද කතා කරේ කියලා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොනවද කතා කරේ මේ පිළිබඳව. මේකේ තියෙනවා අපේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා. මේ ක්‍රියාදාමය ගැන ඔබතුමා සමග සාකච්ඡා කළ වෙලාවේ මට ඔබතුමා කිව්වා මීට වඩා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් සහිත බ්‍රිතාන්‍ය ක්‍රමයට සම්පාදනය කරන නව වැඩපිළිවෙලක් ඉතාම ඉක්මනින් ගෙනෙනවා කියලා. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගයනේ අපේ ලොකු ගෞරවයක් තිබෙනවා. තව තැනක එතුමා කියනවා 309 පිටේ අපි දන්නවා පෝෂණ වේදය සඳහා වෙනම උපාධියක් ගන්න අවුරුදු 4 විතර මාංශ වෙන්න ඕනේ. නමුත් සාමාන්‍ය වෛද්‍යෙකුට ඒ සුසුකම ලබා ගැනීමට මාස 6ක පොඩි කෝස් එකක් කරාම ඇති. අද සිදුවලා තියෙන දේ තමයි වෛද්‍ය සංගමයේ සිටින සමහර ප්‍රධානීන් පවා මේ කෝස් එක කරලා ඒ අය හොස්පිටල් වල පෝෂණ වේදින්ගේ වැඩතරන් ගෙන දෙන තියෙනවා. මේ විදිහට අනුන්ගේ වැඩ කරන්න යන්නේ ඇයි? GMO එකේ ලොක්ක කී දෙනෙක් ඉන්නවද න්‍යූට්‍රිෂන් කරලා? න්‍යූට්‍රිෂන් එකේ මම ගියාම ඒකේ සැසිවාරයට ඔක්කොම වාඩි වෙලා ඉන්නේ මේක ඒ කට්ටිය. ඒ කට්ටියට කෝස් එක දීලා MD එකක් දෙන්න තියෙන ආයතනයක්. ඔබතුමිය කතා කරන්නේ නැති GMO එකක් එක මම ඔබතුමිට කතා කරේ නෑනේ. GMO එකක් සමග අපේ ගනුදෙනුව ඒ ආකාරයට බේරාගත්තත් ඒ හේතුව නිසාම ඔවුන්ට ඒකාධිකාරයක් ඇති කරගන්නට ඉඩ දෙන්නේ බෑ. ඔවුන් දිගින් දිගටම කරන්නේ තමන්ගේ වෘත්ති ආරක්ෂා කිරීම සඳහා අනෙකුත් වෘත්තීන් සම්පූර්ණයෙන්ම කෙලසා දැමීමයි. ඔබතුමා ප්‍රධාන ප්‍රඥප්තිය සංශෝධනය කරන විශාල ක්‍රියාවලිය ගෙනෙන්න, වෛද්‍ය ආඥාපන සංශෝධනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය ගේන්න. ගරු ඇමතිතුමනි, ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය ඉතාම සාර්ථක ක්‍රියාමාර්ගයක්. නමුත් වෛද්‍ය සභා වෘත්ති සමිතිවල තෝතැන්නක් බවට පත් කරන්න හදන වැඩපිළිවෙලට ඔබතුමා අත ගහන්න දෙන්න එපා. ඔබතුමා කෙලින් වැඩ කරන කෙනෙක්. ඔබතුමා මේවට විරුද්ධයි. ඒ නිසා අපිත් ඔබතුමාට මේ වෙනුවෙන් දෙන්න පුළුවන් සහයෝගය ලබා දෙන්නම්. වෛද්‍ය වෘත්තිය විදිහට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. වෛද්‍ය සභාවට වෘත්ති සමිතිවලට එන්න දෙන්න අයිතිවාසිකම් නම් ඇති කරන්න එපා. වෛද්‍ය සභාව කියන්නේ ලංකාවේ සියලුම වෛද්‍යවරුන් යම්කිසි විදියකට නියාමනය කරන ක්‍රමවේදයක් ඇති කරන ස්ථානයක්. නමුත් අද වෘත්ති සමිති මේ තුළ රිංගලා මේ ආයතන විශාල අර්බුදයක් බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා දැන්වත් මේ වෙනුවෙන් නිවැරදි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා අපි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බ්‍රිතාන්‍යයේ තිබෙනවා වගේ අඩුම තරමින් නීතිඥවරුන්ටත් මේට එන්න ඉඩ දෙන්න. අනෙක් අයටත් කැමති විදියට එන්න ඉඩ දෙන්න. සාමාන්‍ය මහජනතාවගේ නියෝජනය වන තැනක් බවට මේ ආයතනය පත් වෙන්න ඕනේ. වෛද්‍ය සභාව කිසිම වෛද්‍ය නියාමනයක් කරන්න බැරි තැනට දැන් අද පත් වෙලා තිබෙනවා. මේක හරියට හරි. මේක වෛද්‍යවරුයි කියන්න ඕනේ. නමුත් නීතිඥවරයෙක් මේක හරියට දැකීම ගැනයි මම එතුමාට ස්තුතිවන්ත වෙන්නේ. දැන් ඊට පස්සේ බලන්න මේ කවුද කියන්නේ කියලා. මේ ඔබතුමිය සුදර්ශන ඉපනන්දපුල්ලේ මහත්මිය. ඒතරම් මේකට තවත් සංශෝධනයක් එකතු කර තිබෙනවා. ඒක තමයි වෛද්‍ය සභාවට අතිරේකව විශේෂඥ වෛද්‍යරු සහ විශේෂ දන්ත වෛද්‍යවරු පත් කිරීම සඳහා යෝජනාව. සමස්තයක් හැටියට වෛද්‍ය ආඥා පනතම සංශෝධනය වුණා නම් තමයි හොඳයි කියා මම කියනවා. ඉතින් මේක තමයි මම කරන්න ගත්තේ. ඒක තමයි මම කරන්න අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මහාචාර්ය කාල පොන්සේකායි හිටපු සභාපතිවරයා වෛද්‍ය සභාවේ. මේ එතුමා අයිලන්ඩ් පුවත්පතර ලියන ලිපිය. මේක මහාචාර්ය කාල පොන්සේකා කියනවා. රිෆෝම් ද ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් as presently constituted it consists of about 25 doctors with significant representation from government medical officers association. The GMO is better known for the number of murderous strikes it has called jeopardizing the lives of the poorest people in the country when they are most vulnerable than for any noteworthy contribution to medical ethics or medical education. මේකම තමයි මටත් අද කියන්න තියෙන මහාචාර්ය කාලපොන්සේකා කියපු එකම. Medical ethics වලටවත් medical education එකටවත් නෙමෙයි මේගොල්ලෝ වැඩිය තියෙන්නේ. මිනි මැරීම සම්බන්ධව. මෙන්න මේ වගේ මේ මේක. ඒකේ කියනවා ඊට පස්සේ the modeled on the GMC මේ බ්‍රිතාන්‍ය GMC එක විදිහේ මොඩල් එකකට ගේන්න කියලා. ඒක තමයි මම අද ඉදිරිපත් කළ තියෙන්නේ. මම මේකේ පැහැදිලිවම මේ පාර්ලිමේන්තු විවාදයේත් මම පිව්වා. මේ බලන්න ඊට පස්සේ ආපු සභාපතිවරයා කියන දේ. එයා ඉල්ලාස් වුණා. එයාට කරන්න බැරුව. මහාචාර්ය කොල්ලින් ගුණරත්න. මේ ඔක්කොම GMO එකේ ගෝලිය මෙයාගෙන් ඉගෙන ගත්ත කට්ටිය. මේ මිනිස්සුන්ටවත් කතා කරන ශික්ෂණයක් තිබුණ නැහැ ওই ගෝලියෝ ටිකට. මේ තියෙන YI resign SLMC president hits out at archaic medical ordinance. එයා කියනවා සම්පූර්ණයෙන්ම මේ medical ordinance එක අයින් කරලා අලුත් එකක් ගේන්න කියලා. මේක තමයි අපි කරන්න හදන්නේ. අද කියනවා මම ඇඟිලි ගන්නවලු. මේ සඳහා ශ්‍රී ලංකා medical council එක මේ වෛද්‍ය සභාවට මේ වෛද්‍ය සංගමය ගන්න චෝදනාව සඳහා එයා press statement එකක් පුවත්පත් නිවේදනයක් නිකුත් කරා මේ පිළිබඳව. එයා කියනවා reference web publication and social media dissemination regarding claims about the SLMC. I was appointed as the president SLMC by the Honorable Minister since January 2019. However, to date, he has not influenced me on any matter in relation to the proper functioning of the activities of the SLMC. It is the members of the council that decide on the functions of the SLMC. The council consists of president and members appointed by the minister, dean and the representatives of state medical dental faculties, medical and dental faculties. Members elected to the council. Under the elected categories, there are four members who represent the GMOI. I wish to emphasize that the primary objective of the SLMC is to safeguard the rights of patients and people. Unfortunately, we have no members that represent public in the council. It is not a secret that the GMOI safeguards the rights and privileges of doctors, which is acceptable, but their political applications are transparent. Therefore, it is possible that their opinions in the council are influenced by these factors. It is mandatory that the minister in charge of an institution, and in this instance the Minister of Health, is responsible for all decisions based on statute, and any amendment should be recommended by him through the cabinet to the parliament. The SLMC ordinance came into effect in 1927, more than 90 years ago. There have been amendments from time to time. However, an overall change in the ordinance is necessary in order to protect the rights of the people and patients and to eliminate as much as possible persons with a conflict of interest. The proposal to change the ordinance is timely, since the ordinance is archaic. The cabinet paper was presented for this purpose based on the concept paper developed by a five-members committee appointed by the Minister of Health, which comprised of the former Attorney General. The proposed task force to draw up a new enactment will consist of a wide spectrum of professionals and lay people in the formulation of the amendments. Doctors' trade unions are there to protect the rights of doctors, but not to protect the rights of the patients. I wish this clarifies the allegations made in the GMOI website against the SLMC. New legislation to replace the current medical ordinance. Kiela. Egolo dolos denekke nang yojana karnova council ek me alut vaidya sabha panata gain kiela menne me dolos denekke nang egolo idri pat karno. E September tuna ekeng mata kemati ay pat karan ek dolaheng egolange dolaheng mata kemati sankhyawa pat karanne kiela egolo ewanawa. එතකොට මම ඒකට මම එදා ඊට පස්සේ මම සැප්තැම්බර් 20 වෙනිදා ඒ අයට මේ ලියනවා ඒකට මම 5 දෙනෙකුගේ කමිටුවක් පත් කළා ඒ කට්ටිය තමයි මාචාර්ය නිලන්තද සිල්වා එයා SLMC එකේ එතකොට වයිස් චෙයාර්මන් උපසභාපති ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ડોક્ટર අනිල් ජාසිංහ ඒ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශය මිස්ටර් පාලිත ෆර්නෑන්ඩෝ හිටපු නීතිපති මහාචාර්ය හරේන්ද්‍ර ඩිසිල්වා ඒ වෙනකොට ඔහු සභාපති ධුරයට ඇවිල්ලා නැහැ හැබැයි එතුමා මහාචාර්ය හරේන්ද්‍ර ඩිසිල්වා කියන්නේ එදා විශාල කීර්තිමත් මහාචාර්යවරේ සහ ප්‍රොෆෙසර් මේ පාලිත බේකෝන් අද නාට්‍ය සංවිධානයේ ඉන්න අවුරුදු 20ක් විතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාජකාරි කරපු පාලිත අබේකෝන් මෙන්න මෙයාගේ කමිටුවක් මම පත් කළා ඒක පත්තරේ දැම්ම නෝටිස් එකක් දැම්ම මේකට අදහස් එවන්න කියලා ඒ අනුව හැතරම එතුමිය මට නැවත 2019 පෙබරවාරි 18 වෙනිදා එවලා තියෙනවා recommendations of committee appointed to draft new amendment in place of the existing medical ordinance කියලා මේ විදිහට තමයි මේක පත් උනේ මේක ඇති දේශපාලන පාලිගෙන ඇඟිලි ගැසීමක් නැහැ මෙන්න මේ විදිහට තමයි ඇතර මේ ක්‍රියාපටිපාටිය තියෙන්නේ දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක ඒගොල්ලෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා මේ 2018 අගෝස්තු 8 වෙනිදා ඒකේ අන්තිමට කියනවා review the medical ordinance chapter 105 to ensure with a specific focus on the composition of the SLMC SLMC එකේ මේවක සංයුතිය වෙනස් වෙන විදියට මේකේ අලුත් To achieve the above, we propose that a committee comprising all stakeholders be set up to facilitate the consideration and identification of the issue pertaining to the medical ordinance and propose solutions in a timely manner. The SLM is willing to provide the facilitator forum to the functioning of the proposed committee. එතකොට SLM මේක පවා මේකට දුන්නා ඒකටියවත් පත් කරලා මේ ඔක්කොම අපි මේ විදිහට කරා. දැන් අනිත් චෝදනාව තමයි මොකක්ද තියෙන්නේ
අනිත් එක තියෙන්නේ මේ අපේ වෛද්‍ය සාෆි මහත්මයාගේ මේ එක. ඒක දිවත් අපි කිසිම දෙයක් අපි මේව කරේ නැහැ. ඇත්තට මේ සියලුම වැඩ කටයුතු එදා බලාගෙන අපේ ලේකම්තුමිය තමයි ඒ අවශ්‍ය කටයුතු කරේ. ඒක දැන් මේ වෛද්‍ය ආඥා පනත ඇත්තට මම ගෙනාවා ඒක කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයත් 2019 5-6 වෙනිදා මගේ කැබිනට් පේපර් එක ජූනි මාසේ 4 වෙනිදා කැබිනට් මණ්ඩලයත් තීන්දුව කරා. ඒකෙදි ජනාධිපතිතුමාගේ වෙනමම නිරීක්ෂණ තියෙනවා. මේක කරන්න ඔය එතුමා කියන්නේ මේකට මහජන නියෝජ්‍ය මහජන කට්ටිය අනිකුත් මහජනතාවත් සහභාගී වෙන විදිහේ වෛද්‍ය සභාවක් තියන්න කියලා. එතකොට මුදල් අමාත්‍යාංශ කියන්නේත් එහෙමයි. තවද නව සංශෝධන හඳුන්වාදෙන්නේ එංගලන්තයේ වැනි දියුණු රටවල වෛද්‍යාඥා පනතේ අන්තර්ගත ප්‍රතිපාදනයන් සම්බන්ධයෙන්ද සැලකිලිමත් වීම සුදුසු බව නිරීක්ෂණය කරමි. මේ සියලු කරුණු සලකලා බලලා තමයි අපි මේ වැඩ කටයුතු ටික මම අපි කළා තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේ වැඩ කටයුතු විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය වැඩ කටයුතු පිළිබඳව දේශපාලන කෝණයෙන් බලන්න එපා. දේශපාලනේ කෝණයෙන් බලය යුතු දේවල් තියෙනවා. දේශපාලන විදියට ගන්න තීන්දු. නමුත් මේවයි ගන්නේ වෘත්තියමේ තීන්දු. මේ මහාචාර්යවරු මේ විශේෂඥ වෛද්‍යවරු එක්කහුවෙලා ගන්න තීන්දු කෙලසන විදියට උන්ව කෙලසන විදියට. මොහු වෛද්‍ය සභාවේ වාඩි වෙලත් මේ වෛද්‍ය සංගමේ කට්ටිය කතා කරන්නේ ඉතාමත්ම නැහැදිච්ච අන්දමට. සමහර වෙලාවට වෛද්‍ය සංගමේ සභාපතිවරයාට සිදුවෙනවා ඔය වචන ඉල්ලාස් කරගන්න කියන. අන්න ඒ තත්වයට වැටලා තියෙනවා අද වෛද්‍ය සභාව. ඉතිහාසයේ කිසි දවසක වෛද්‍ය සභාවේ නොසිදු විදිහ හැසිරීම් තත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේක අවබෝධ කරගන්න. ඔවුන් මේ සියලු දේවල් දිහා බලන්නේ ඔවුන්ගේ දේශපාලන අරමුණු ආරක්ෂා කරගන්නට. නමුත් මේක වෘත්තීයමය ප්‍රශ්නයක්. මේක වෘත්තීයමය වැටගැටුත්තක් විදිහට මේ දිහා බලන්නේ කියලා මම ඉල්ලා හිටිනවා. එතකොට මේ අනුව වෛද්‍ය සාෆිගේ මහත්මයාගේ මේ වෙකේදිත් අපි ක්‍රියා කරේ කොහොමද? අපි ක්‍රියා කරේ අපි මේ වෙලාවේ අපි ඉස්සෙල්ලාම අපි කමිටුවක් පත් කරා අපේ ලේකම්තුමිය. ඒ ලේකම්තුමිය කමිටුව පත් කරලා ඉවරලා ඊට පස්සේ එතුමිය ඒ පත් කරේ සාමාන්‍ය කට්ටිය නෙවෙයි, අපි ප්‍රවෘත්තිපත් නිවේදනයක් නිකුත් කරා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් සමරනායක මහතා කමිටු සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමයේ නියෝජනය කරමින් ඔවුන්ගේ කොලෙජ් එකට කිව්වා අපි දෙන්නෙක්ව අපොයින්ට් කරන්න කියලා. ඒ දෙන්න තමයි නාරිවේද විශේෂඥ වෛද්‍ය විශ්‍රාමික ලක්ෂ්මන් සේනනායක මහතා සහ ප්‍රසව නාරි විශේෂඥ වෛද්‍ය රත්නසිරි මහතා. පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක එල්.ඒ. බස්නායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන මහතාව තමයි අපි අපේ ලේකම්තුමිය පත් කළා. මේක අපි දැන්නුවා ඒ අයට ලිපි මගින් මේ කට්ටියව පත් කරයි කියලා. මේ වෛද්‍ය පනාපිටිය ඒ වෙනකොට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සේවා මගින් ඒ විදිහට කරලා ඒක යනකොට කිව්වා ඒක පිළිගන්න බෑ කියලා. ඊට පස්සේ අපි මමත් කිව්වා ඕක දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන නිසා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම ඕක බාර දෙන්න. ඒගොල්ලෝ කොලේජ් ඔෆ් වියෝජිස්ලත් එක්ක එක්කව් වෙලා මේක වැඩ කටයුතු කරනවා. ඒක හොඳින් කරේගෙන යන නිසා ඒගොල්ලන්ට තරම් වේගයකින් අපිට කරන්නත් බැරි නිසා ඒගොල්ලන්ටම දෙන්න මේගොල්ලොත් අපිට කරනවට විරුද්ධ නිසා ඒගොල්ලන්ට බාර දෙන්න කියලා. දැන් ඒක කරගෙන ගියා. දැන් ඒකත් හොඳ නැහැ කියනවා. ඒකත් වැරදි කියනවා. ඒ කියන්නේ තමන්ට වාසිදායක තමන්ගෙන ගිය ප්‍රචාරක යන්ත්‍රයට අනුගත වූ ඒවා එන්නේ නැත්නම් ඒ ඔක්කොම හොඳ නැහැ. ඒකයි තියෙන්නේ. එතකොට මේ අනුව ඒගොල්ලෝ වාර්තාවක් දුන්නා අපිට පළවෙනි මූලික විමර්ශන වාර්තාවක්. එතනින් එහාට අපි ගියේ නැහැ. මේකේ තියෙනවා කමිටු අතුරු වාර්තාවට අනුව පාසඳන් පරිදි කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරති. 1. මූලික විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව දීර්ඝකාලීනව තුල පැතිර ඇති බැවින් හා මේ සම්බන්ධව ඇති පැමිණිලි සංඛ්‍යාත්මක වශයෙන්ද ඉතා ඉහළ ගියක් ගෙන ඇති හේයින් විමර්ශන කමිටුවේ සංගුතිය සමාජික සංඛ්‍යාව පුළුල් කිරීම. 2. අදාළ කාල සීමා තුල කුරුණෑගල රෝහල තුල සීසසත්කමට බඳුන් වී ද්විතීයික මසුදවසරු භාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම. 3. මෙම විමර්ශනය ඉදිරි කටයුතු සාර්ථක විදිහට ගෙන යාම පිණිස අත්‍යවශ්‍ය වන පරිපාලනමය සහයෝගයේ කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙත දැනුවත් දීම. හතර අදාළ කාල සීමාව තුළ කුරුණෑගල සුවාලයේදී සීසර් සත්කම් වලට බඳුන් වූ පසු මදුසර භාවයට පත් වූ සියලු මව්වරුන්ගේ හා ඒ සත්කම් සඳහා සහභාගී වූ කාර්ය මණ්ඩල සමාජිකයන් සියලුම තොරතුරු ඉදිරි කමිටුව වෙත ලබා දෙන ලෙස රුවල් අධ්‍යක්ෂකවරයාට දැන්වීම. මෙන්න මේ විදිහට. ඒ දියේදට අපි අපේ කාර්යභාරය අමාත්‍යංශයක් විදිහට අපි කරා. ඒක ඇත්ත නැත්ත මේ තියෙන පරීක්ෂණ වලින් හොයාගන්නේ. ඒකේ ඇත්තක් ඔප්පු වෙලා තියෙනවා නම් ඌට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ලංකාවේ එකට නීතිය තියෙනවා. ඒ නීතිය අනුව එතකොට පුළුවන් ඒ ක්‍රියාමාර්ග ගන්න. දැන් මම ඉදිරිපත් කරනවා අනිත් එක. මේ අපේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මහාචාර්ය අසිද්ද සිල්වා. මම කියන්න ඕනේ එතුමා කියන්නේ කවුද? මහාචාර්ය අසිතේ කියන්නේ. එතුමා මහාචාර්ය අසිද්ද සිල්වා, එතුමාගේ සහෝදරයා, වැඩිමාල් සහෝදරයා මහාචාර්ය ජානක සිල්වා. මහාචාර්ය ජානක සිල්වා කියන්නේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා දැන්ට ඉන්නේ. එතකොට මේ සහෝදරව දෙන්නගේ පියා තමයි ලංකාවේ හිටියව ප්‍රකටම විශේෂඥ වෛද්‍යවරයා. ඒ තමයි විශේෂඥ වෛද්‍ය පීටි ද සිල්වා. එතකොට මහාචාර්ය ජනකගේ භාර්යාව තමයි මහාචාර්ය නිලන්ත ද සිල්වා කියන්නේ. එයා තමයි වර්තමාන වෛද්‍ය සභාවේ උපසභාපතිවරිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය. ඉතින් මේ වගේ පෞලක කෙනෙක්. අනිත් එක එයාගේ ආචාර්ය පදවිය එයා ලබා ගන්නේ පොඩි රෝහල මේ විශ්වවිද්‍යාලක නෙවෙයි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. අනිත් එක අපේ ලංකාවට ඉන්න එකම සායනික ඖෂධවේදියා. මතක තියන්න. Only clinical pharmacologist available in the country. අනිත් ඔක්කොම ෆාමකොලොජිස්ට්ලා. මෙයාට විතරයි ක්ලිනිකල්ස් කරන්න පුළුවන් ෆාමකොලොජිස්ට් විදියට. මෙයාට විතරයි අවසාතරෙන් පස්සේ චැනල් එකට යන්න පුළුවන්. අනිත් කට්ටියට බෑ. එතකොට එවැනි කෙනෙක්ව පත් කළා තියෙන්නේ. එතකොට මේක පිළිබඳව NMR එකෙන් එවලා තියෙනවා explanation එකක් මේ පිළිබඳව. මම ඒක කියවන්නම්. We wish to inform you that a statement mentioned in the said letter dated 12/7/2019 is denied based on the following reasons. මේ මොහුට විරුද්ධව තියෙන චෝදන ප්‍රතික්ෂේප කරනවා. Chairman of the NMR Professor Asita Disilla was a senior professor in pharmacology who was attached to the University of Kelaniya. He was appointed as a member of the authority by the Honorable Minister, and before accepting his appointment, he declared that financial or other conflict of interest pertaining to his discharge of duties as a member of the authority, video letter dated 21/5/2016. Accordingly, he has fully informed that of his existing obligations that he need to continue with. He has held various positions in academia over 23 years and has held a post of university professor in pharmacology since 2005. He declared that he is presently, as well as within the last 3 years, engaged in the areas of work in his professional capacity to teaching and examination undergraduates and postgraduate medical students, performing administrating and managing medical research, including clinical trials in collaboration with local and international investigations and institutions, and private consultation practice outside university working hours. Based on the above declaration, Honorable Minister is of the view that no reason to believe that any of the above functions conflicts with his responsibilities as a member of the NMRA, nor will adversely affect the authority's functions. And also, Chairman of the NMRA has achieved the highest level of academic attainment in one of the most complex and sophisticated disciplines at one of the most prestigious universities in the world. Doctor of Philosophy from the University of Oxford in Clinical Pharmacology. He is an accomplished and respected medical professional and academic. He has received a multiplicity of awards and accolades throughout his career, which has never been any credible complaint against him. His competence has never been questioned, character never assailed, and containment never doubted, and this qualification also never challenged by anyone, even the court case against him. Then මෙතන මොකද්ද තියෙන්නේ මේ? එතුමා මහාචාර්ය වෙලා ඉන්නකොට එතුමාගේ මේකේ පර්යේෂණ සඳහා පුද්ගලික රාජ්‍ය ඒකාබද්ධ සමාගමක් හැදුවා. ඒක හැදුවේ විශ්වවිද්‍යාල සනාතන කොමිසමත් එකඟ වෙලා, විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයත් සභාවත් එකඟ වෙලා, වෛද්‍ය සභාවත් එකඟ වෙලා මේවා ඔක්කොම අනුමතිය අරගෙන ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් හැදුවා. ලංකාවේ නොයෙකුත් හා පිටරටින් ගෙනල්ලා රිසර්ච් කරන්න. ඒ රිසර්ච් කරන්න මේවක හැදුවාම තියෙන වටිනාකම තමයි අපේ රටට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි පිටරට රිසර්ච් ලංකාවට ගෙනල්ලා. මෙන්න මෙතුමා කරපු වැරද්ද. එතකොට මේ වගේ රිසර්ච් කම්පැනි එකට යන්න බෑ ලේසියෙක් කෙනෙකුට. එහෙම නිකන් ගියයි කියලා එතකොට ඒකේ කවුරක්වත් පිළිගන්නේ නැහැ ඒ වගේ රිසර්ච් කම්පැනි එකට එවන්න. එතකොට මේකේ තියෙනවා පුද්ගලික සමාගම් කියන්නේ මේක සමාගමක් නෙවෙයි. මේක සනාතන සභාව, පීඨය මේ ඔක්කොම එකඟ වෙලා මේ ඒකට මුදල් ටික ලබා ගන්න සහ ඒකේ කොටසක් ඒකේ සමාජිකයන්ට එන්න. පුද්ගලික සහ පොදු මේ රිසර්ච් කම්පැනි එකේ සමාජිකයක් උනායි කියන එක තමයි මේකට ප්‍රශ්නට ඇති කරලා තිබුණේ. මෙන්න මේ වගේ පොඩි දෙයක්. ඉතින් ඒ නිසා අනිත් එක කියනවා මේ රටේ පිළික ඖෂධ පිළිබඳව තිබුණේ තනි ක්‍රම ඒකාධිකාරී බලයක්. ලෝකයේ බහුජාතික සමාගමක තියෙන ඖෂධය ලංකාවේ බහුජාතික සමාගමක් ගෙනල්ලා විකුණනවා. මේ බහුජාතික සමාගම විකුණනවායි කියන්නේ මෙහි වෙනමම කම්පැනියක් වෙනමම ඔෆිස් එකක් දාලා ඒ ස්විට්සර්ලන්තයේ නියෝජිතයෝ ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒකෙන් තේරෙනවානේ කොච්චර ලාභයද කියලා. මේ සමාගම මේ ඖෂධයෙන් විතරක් අවුරුද්දකට ලෝකේ මුදල් හම්බ කරනවා ඩොලර් බිලියන 48ක් අවුරුද්දකට. ඒක තමයි ඒගොල්ලන්ගේ සමාගමේ ලොකුම එක. ඒගොල්ලෝ ඕනම රටක් එක්ක යුද වදින්න ලෑස්ති. මේ ඖෂධ දෙර අත ගැහුවාම. මේකට ඉස්සෙල්ලාම අත ගැහුවේ ඉන්දියාව. අපි නෙවෙයි. ඉන්දියාවේ අත ගහපු වෙලාවෙත් මේගොල්ලෝ මේ විදියටම ගියා උසාවි. මේ විදියටම ඉන්දියානු අමාත්‍යවරයාටත් විරුද්ධව ගත්තා තානන් නියෝගයක්. නමුත් නඩුව පැරදුන පස්සේ අපේ රටෙත් ගියා. අභියාචන අධිකරණයට ගියා. මේකේ දෙවෙනි ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ ඖෂධය අරෙන්න වෙන කිසිම ඖෂධයක් වෙනද බලට දාන්න බෑ. එතකොට මම එනකොට තියුණ සමහර ඖෂධ ආකාශයට ගිහිල්ලා. බැලුවාම මොනවද තියෙන්නේ මේ ඖෂධෙට එක වෙළඳ නාමයක් විතරයි. මේක තමයි මහාචාර්ය බිබිලේ එදා පෙන්නපු මේ ඖෂධ මාෆියාවේ ගනුදෙනුව. මේක තමයි. එතකොට මේකට අත ගහන්න කවුරක්වත් අත ගහලා තිබුණේ නැහැ. දැන් මම මේක ඖෂධයේ 280,000කට විරුද්ධව දෙවෙනි එක ඒ කියන්නේ මම කිව්වා ඖෂධ අධිකාරියට ඔයගොල්ලෝ බලන්න ලෝකේ කොහේ හරි ඖෂධ තියෙනවද ඒ කට්ටියට කැඳවන්න කැඳවලා කියන්න ඔයගොල්ලෝ එහෙම ඖෂධ තියෙනවා නම් ගේන්න බලන්න එහෙම එකක් තියෙනවා නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ එකම ඖෂධය නම් තියෙන්නේ. එතකොට හොඳ වෙලාවට මේ ඖෂධයට අවුරුදු 20ක පේටන්සි අයිතිය තියෙනවා. ඖෂධයක් හැදුවාම අවුරුදු 20ක් යනකම් තව කෙනෙකුට ඒක හදන්න බෑ. ඒ නිසා අවුරුදු 20 දැන් ගෙවි කියන ගිහිල්ලා. ඒ නිසා මම බැලුවාම අලුතෙන් ඖෂධ සමාගම් මේ ඖෂධය හදන්න ආරම්භ කළා. 2012 11 12 වෙනකොට ඖෂධ අලුතෙන් ඒවා ආරම්භ කළා. එතකොට එින් ඔන්න ඒ කතා කරාම මේක විවෘත කරාම දැන්නුවාම මේ රටේ ආනයනකරුවන්ට ඔවුන් එවන ඖෂධ. මේක විතරක් නෙවෙයි. තව බර ගාණක්. මේක විතරයි ඔය මම මේ වගේ තියෙන්නේ. මම ඒක කියන්නම්. එතකොට තවත් ඖෂධ. තව ඖෂධයක් තියුණා. ඒක තියුණේ ඩොලර් 30යි ඉන්ජෙක්ෂන් එක. ඩොලර් 30යි. මේ ඩොලර් 30යි. ඊට පස්සේ මම දෙවෙනි ඖෂධය ඔයගොල්ලොත් එක තරඟයට ආවාම ඒ සමාගමම ඩොලර් 30 අඩු කරා ඩොලර් 3ට. ඩොලර් 3ට අඩු කරා. කිය ඩොලර් 27කින් තමන්ගේ මිල අඩු කරා. තේරෙනවද මං කොල්ලේ කොහොමද කියලා? ඒ කියන්නේ මේ රජයන් මෙච්චරකල් සල්ලි වියදම් කරේ ඖෂධ සමාගම් වලටද මේ රටේ මහජනයාටද? තනි කර ඖෂධ සමාගම් වලට 65%ක් සල්ලි ගියේ ඖෂධ සමාගම් වලට මෙච්චරකල්. මේ මං කොල්ලේ. එතකොට මේක බලන්න මේක 280,000යි. මේකට දෙවෙනි ඖෂධය ආව රුසියානු ඖෂධය. 144,000යි. 280,000 144,000ට අඩු කිරීම තමයි අපි කරපු වැරද්ද. මං කියන්නේ ඒකේ ගුණාත්මකභාවය දැන් මං කතා කරන්න වෙනවා.
ඕඩෝ ඕඩෝ ප්ලීස්. ඔන්ටබල් පුංචුබර් රහමාන් will take the chair.
ඔ අර සභාපතිතුමනි එම්මේ 280,000 මේ බහුජාතික සමාගම මොකද කරේ? දෙවෙනි එක ආවහම ඒගොල්ලන්ගේ මිල ඒගොල්ලෝ අඩු කරා 280,000 ඉඳලා 160,000 වෙනකම්. 115,000කින් අඩු කරා. මේ කට්ටිය මොකද කරේ? මේ තියුණ මංකොල්ලේ මොකද්ද? මේ පිළිකා ඖෂධය ලිව්වාම සමහර මේ විශේෂඥවරුන්ට අමුණ රුපියල් ලක්ෂයක්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට. ඖෂධ 10ක් ලිව්වනම් 1 මිලියන් එකනට. කනිෂ්ඨ විශේෂඥවරුන්ට හම්බුණා 50,000 ගානේ. ස්ටෙන්ට් එක දුන්නේ 1,03,000 අමාරයි. ස්ටෙන්ට් එක ගේන්න ඕනේ සල්ලි දීලා මිනිස්සු. ස්ටෙන්ට් එකේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලිව්වම 100,000ක් එනවා. එහෙමයි තිබුණේ. ස්ටෙන්ට් එකේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට 100,000යි. මේවා තමයි අද නැති උනේ. අක්ෂි කාච 2 රුපියල් 60,000යි. මේ අක්ෂි කාච දෙක ලියන අහිංසක දුප්පතාට. එතකොට රුපියල් 15,000ක් එනවා එතන. ඔව්. නෑ මන්ත්‍රීවරුනේ අද බැනුම් අහන්න මේවා කැඩීම තුල. මම දන්නවා මේවා මේවා මේ මේ දේවල් සියල්ල සිද්ධ වෙනවයි කියලා මම දන්නවා. මට කිව්වා මේකට අත ගහන්න එපා කියලා මගේ සීනියර් කට්ටිය. මොකද මම දන්නවා බිබිලට කරපු දේ අලුබඳු නේ ලංකාවට ආවේ. බිබිලෙන් බස්සේ ගත්තා මාචාර්ය බාලසුබ්‍රමණියම් අකාලේ මිය ගියා. යාම ඒ මනුස්සයා එපා වුණා ලංකාව ගියා මලේසියාවට අකාලේ මිය ගියා. ඊට පස්සේ ගත්තා මාචාර්ය ක්‍රිෂන්ත වීරසූරිය. අද මේ බණින්නේ මාචාර්ය ක්‍රිෂන්තලට. මාචාර්ය ක්‍රිෂන්තලා අපි පාලිත අබේකෝන්ලා විශේෂඥ වෛද්‍යවරු අපි ඔක්කොම මේ අපි ඔක්කොම ඖෂධ වේදේ ඉගෙන ගත්තේ බිබිලකෙන්. අපි ඔක්කොම බිබිලකේ ගෝලයෝ. මේක කරන්නේ සෞඛ්‍යමද හිඳවත් මම රාජී සේනරත්න හිඳවත් නෙවෙයි. බිබිලකේ ගෝලයෝ ආද ඔක්කොම එක තැනක අපි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ එක එක ආයතන වලද එකහුවලා තියෙනවා. එයයි අපිත් එකට එකහු වෙලා තියෙනවා මේ වැඩ පිළිවෙල ගෙනියන්නේ.
ගරු දැන් ගරු ඇමතුමා ඔබතුමාගේ සම්පූර්ණ කාලය විනාඩි 50ක් තියෙනවා. දැන් ඒකෙන් විනාඩි 42ක් ඔබතුමා කතා කරලා තියෙනවා.
මට තව පොඩ්ඩක් දෙන්න. දැන් මේකේ තියෙනවා. මේකට ඖෂධ නියාමන අධිකාරිය වල තියෙනවා මෙන්න මේ පැහැදිලි කියමු. හර්ටිකට් නම් පිළිකා ඖෂධයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කරන ලැබුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මීට පෙර සභාපති ලෙස සේවය කරන ලද මහාචාර්ය ලාල් ජයකොඩි මහතාගේ නිල කාලය තුලදී වන අතර මහාචාර්ය ලාල් ජයකොඩි කාලෙදි තමයි මේක මේව කරේ. දැන් පටලවගෙන ඉන්නේ මහාචාර්ය අසිත කියලා. මහාචාර්යා ලාල් ජයකොඩි මේකේ සභාපති වෙලා ඉන්නකොට මහාචාර්ය ක්‍රිෂන්ත වීරසූරිය තමයි බිබිලේ ප්‍රතිපත්තිය ලංකාවේ නූතන යුගයේ වෙනකම්ම අපි පනත ගේනකම්ම ගෙනාපු එකන තමයි ක්‍රිෂන්ත වීරසූරිය. එයා තමයි මේකේ විධායක ප්‍රධාන විධායක නිලධාරිය විදිහට පත් කරේ අපි. ඒතර ඒගොල්ලන්ගේ කාලෙදි මේක උනේ. මහාචාර්ය ලාල් ජයකොඩිත් බිබිලේගේ ගෝලෙක්, ක්‍රිෂන්තත් බිබිලේගේ ගෝලෙක්. ඒ දෙන්නා තමයි මේක අතරගත්තේ මේ වැඩ පිළිවෙල ආරම්භ කරන්නට. ඒ අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන යුරෝපීය ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කොට කොමින් මහතාගේ නිල කාලය තුලදී වනත. ඒ අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන යුරෝපීය ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කොට එළි දක්වා ඇති මුළු ලෝකෙම පිළිගනු ලබන ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. මේ යුරෝපියන් ෆෝමියුලරි එකට අනුව මේක කරලා තියෙන්නේ. මම ඒක පැහැදිලි කරන්නම් තව ඉස්සරහට. මෙම ඖෂධය ලියාපදිංචි කරන කාලය තුලදී කිසිම විශේෂඥ වෛද්‍යවරුගේ විරෝධතාවයක් ඉදිරිපත් වී නොතිබු බව වක්කීමෙන් ප්‍රකාශ කරමි. මෙම ඖෂධය සඳහා කරනු ලබන සායනික පරීක්ෂණ වලදීද මෙහි ආරම්භක ඖෂධය ඉනොවේටර් වන හර්සෙප්ටින් ඖෂධය සංසූ විට කිසිම වෙනසක් නොමැති බව තහවුරු වී ඇත. තවද මෙම ඖෂධය සඳහා සායනික පරීක්ෂාවට භාජනය කරත්තේ අවසාන අධියරයට ලේට් ස්ටේජ් 10 පිළිකා සහිත රෝගීන්ය. නමුත් විද්‍යාත්මකව දියුණු ලෝකයේ පිළිගනු ලබන එක්ස්ට්‍රා පොලේෂන් නම් වූ මූලධර්මයම එනම් අදාළ රෝගී තත්ත්වයට පමණක් නොව තවත් රෝග සඳහාද හොඳින් ක්‍රියාත්මක වන ඖෂධයක් ලෙස විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඒ කියන්නේ මේකේ විරුද්ධ වෙලා නැහැ, මේක නරකයි කියලා. මේකේ තියෙන්නේ ක්‍රොනික් කැන්සරයකට හොඳයි, ඇකියුට් කැන්සරයකට ෆස්ට් ස්ටේජ් එකේ තියෙන ඒවට නරකයි. ඒකට බලපාන්නේ නැහැ කියන එක. නමුත් මේ ෆෝමියුලරි එකේ පෙන්නලා දෙනවා මේක එකකට මේක රිසර්ච් කරනවා නම් අනිත් එකට අවශ්‍ය නැහැ කියලා. ඒ පිළිබඳ ડોකියුමන්ට්ස් ඔක්කොම මම දැන් තව ටිකකින් කියවන්නම්. මේකේ විස්තර. ඒ අනුව මෙම ඖෂධය අවසාන අධියරේ පිළිකා සඳහා පමණක් නොව මුල් අධියරේ පියුරු පිළිකා සඳහා දී ඊට අමතරව ආහාර මාර්ගයේ පිළිකා සඳහා හොඳින් ක්‍රියාත්මක වන ඖෂධයකි. විශේෂඥ වෛද්‍යවරුන් විසින් කොයිම අවස්ථාවකදීවත් මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වයෙන් අඩු හෝ තත්ත්වයෙන් බාල ඖෂධයක් ලෙස ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඖෂධය මුල් අවධියේ පියුරු පිළිකා සඳහා පාවිච්චි කිරීමට අකමැති බවයි. මෙම විද්‍යාත්මක පැහැදිලි කිරීම අප රටේ පමණක් නොව ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවලද විශේෂඥ වෛද්‍යවරුන්ට පැහැදිලි කිරීම සඳහා අති විශාල ක්‍රමයක් සමයක් හා මුදලක් දෙයදේ විමර සිදු වී ඇත. මේ කියන්නේ වෛද්‍ය කමල් ජයසිංහ මේ NMR එකේ මේ අධිකාරියේ ප්‍රධාන විධායකනිදන්. දැන් මෙන්න මේකේ තියෙනවා, මේ තියෙන්නේ ඇමරිකන් FDA එක, ඇමරිකානු ෆුඩ් ඇන් ඩ්‍රග් ඇසෝසියේෂන් එකේ. කොහොමද මේ බයෝසිමිල කියලා අලුතෙන් ඇවිල්ලා තියෙන නිෂ්පාදන ඖෂධ. ඉස්සර තිබුණේ වගේ බයොලොජිකල් නෙවෙයි, බයෝසිමිල කියලා. මේක අලුත් මේ එකක්. එතකොට එවැනි ඖෂධ කොහොමද පිළිගැනීමට ලක් කරන්න කියලා FDA මේ FDA එක මගින් ඉදිරිපත් කළ තියෙන නිර්ණායක. මම මේක සභාගත කරනවා මේ සියලුම කට්ටියට කියවන්න. Biosimilar product regulatory review and approval. ඒකේ තියෙනවා මේ තියෙන්නේ මේ පිළිපැදිය යුතු ක්‍රමවේද ටික. මේ ක්‍රමවේදයේ යටින්ම තියෙන්නේ වැඩියෙන්ම මොකද කරන්න තියෙන්නේ? ඒක තමයි analytical analysis. Analytical. මේක analyze කිරීම. ඒක කරන්න ඕනේ pharmacistලා. ඒක NMR එකේ කරන්න pharmacistලා WHO එකෙන් පුහුණු කරපු කට්ටිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණුවලත් මේ සඳහා පුහුණුවලත් pharmacistලා. එතනින් එහාට යනවා clinical pharmacology. ඒක මීට වඩා අඩු වැඩගත්කමකින් තියෙන clinical pharmacology. ඒක කරන්නේ ඒක එදා කරේ ප්‍රොෆෙසර් අපේ ලාල් ජයකොඩි සහ ක්‍රිෂාන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් ඒ clinical pharmacology මේ වික කරන්නේ. ඉතින් ඊට පස්සේ තව තියෙනවා ඕනනම් additional clinical studies කරන්න. මේ ඔක්කොම ඒගොල්ලෝ මහාචාර්යවරු කරලා බලලා ලෝකේ මේවා පාවිච්චි කරන ඒවා බලලා තමයි මේක කරන්නේ. දැන් මේකේ පැහැදිලිව කියනවා මේ relying part on FDA's previous determinations of safety and effectiveness for the reference product that biosimilar manufacturers do not need to conduct as many expensive and lengthy clinical trials, potentially leading to faster access to these products, additional therapeutic options and reduced cost of patients. මේ biosimilar product එක කාවහම lengthy දීර්ඝ කාලීන මහා සම්ප්‍රයුක්ත පරිශන කළ යුතු නැහැ. මේ සඳහා විශාල මුදල් වියදම් කරන්න එපා. මේ කියන්නේ කවුද? ඇමරිකන් FDA එක. ඔබතුමියලා වෛද්‍යවරු නම් මේවා කියවලා මේකෙන් බලාගන්න. මේක වෘත්තීය ප්‍රශ්නයක්. මේක දේශපාලන ප්‍රශ්න නෙවෙයි. මටත් පුළුවන් දේශල් 280 නෙවෙයි 105කට කරන්න. ඊට පස්සේ ගෙනාවා ඒගොල්ලෝ 105 මාරේකුත්. මම ඒකත් නැවැත්තුවා. මම ඒකේ කතාව කියන්නම්. එතකොට මේක පැහැදිලිව කියන මොකද මේ බයෝසිමිලර් කියන්නේ? මේක බයොලොජිකලි, කෙමිකලි, ෆිසිකලි ද එන්ටයර් තින්ග් ඉස් ද සේම් ස්ට්‍රක්චර්. අරකම තව දැනක හදනවා බයෝසිමිලර්. මේ අලුත්ම ක්‍රමවේදයක් ලෝකේ. එතකොට ඒක හදන ඒකේ රෙගියුලේටරි රිවීව් එක මේ මම කියවන්නේ. ඒකේ පැහැදිලිවම කියන මං ආපහු කියන්නම් ඔබතුමීලාට අහගන්න. That biosimilar manufacturers do not need to conduct has many expensive and lengthy clinical trials. විශාල වියදමක් දරන දීර්ඝකාලීන පරීක්ෂණ අවශ්‍ය නැහැ. Potentially leading to fast access to these products, additional therapeutic options and reduced cost of patients. පේෂන්ලට මේකට දරාගත හැකි මුදල අඩු කර ගැනීම සඳහා වැඩි වියදම් කරන්න නැතුව දීර්ඝකාලීන පරීක්ෂණ කරන්න නැතුව මේකේ කෙටි පරීක්ෂණ කළා එක පැත්තක් ඒක බලලා මේ ටික බලලා මේක අප්‍රූව් කරන්න කියලා. ඉතින් මේ ඔක්කොම කියලා දිනවා. මේ ඔක්කොම අන්තිමට කියනවා can a biosimilar be approved? මේක දිනනවා can a biosimilar be approved for an indication that is approved for the reference product even if the biosimilar is not directly studied in that indication. පිළිකාවක එක ස්ටේජ් එකකට මේක ලියනවා නම් මේක අනුමත කරනවා නම් ඒ පිළිකාවේ තවත් එකකට මේක අනුමත කරන්නට හැකිද? කෙලින්ම කියනයි yes yes. නමුත් මෙන්න මේවා දන්නේ නැතුව තමයි කෝප් එකට ගෙනියනවා, ජනාධිපති කොමිෂමට දානවා, මේ අල්ලස් කොමිෂමට දානවා, මේ තරම් කීර්තිමත් මිනිස්සු ගෙනියනවා පාදර තත්වයකට ගෙනනවා. මං හිතන්නේ කෝප් සභාපතිතුමා නම් බොහොම හොඳට අවබෝධයක් ඇතිව මේගොල්ලෝ මට ඒගොල්ලෝ කිව්වා බොහොම වැදගත් විදියට මේව කරයි කියලා. අද වෛද්‍යවරු කතා කරන හැටියට බලනකොට ඔබතුමාලා මේ පිළිබඳව තියෙන විඥානය ගැන මම ස්තුතිවන්ත වෙනවා. සමහර වෛද්‍යවරු කතා කරන කතාක හැටියට බලනකොට ඊට වඩා හඳින්න තියලා සිය ගාණක් ලක්ෂ වාරයක් මෙහෙමයි ඔබතුමා මැදිස්තව හැම එකෙදීම මෙන්න මේ විදියට කෝප් එකේ සභාපති ධූරය දරන්නේ. ඒකයි මම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීක මත අමතක කළා ඒ විදියට කරන්නේ. නම් මං කියන්නේ මේ ආයතන වල ඉන්න ඕනේ අපි අඩු ගානේ අපේ දේශපාලනේ තියෙනවා. අපේ දේශපාලනේ අතරින් නැහැ. නමුත් අපිට වෘත්තියක් තියෙනවා. අපි මිනිහෙක් වෘත්තීය වේදියෙක් ඇවිල්ලා මොකක් හරි කිව්වම එහුම් කන්න දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක දේශපාලන කණින් නිකන් තුට්ටු දෙකේ දේශපාලඥයෝ විදියට ක්‍රියා කරන්න අරගයි අපි. මේක අපේ රට. අපි මේ මොනවා කරත් අන්තිමට අපි ඉපදෙන්නේත් මේකේ, අපි මැරෙන්නේත් ඒකේ. මතක තියාගන්න අපි රට දාලා ගිය මිනිස්සු නෙමෙයි. අපේ මගේ බැච් එකේ පහයි ඉතුරුනේ. ඔක්කොම ගියා රට. මම ගියේ නැහැ. මොකද අපිට යම් කිසි අදහසක් තියුණා මේ රට ගැන. අපි මේ කයිකෝට් දාලා එළියට බහලා අපි ඒව ගලවලා මේ රෙද්දයි බැනියමයි ඇඳලා ආවේ නිකන් නෙමෙයි. යම් කිසි කැපකිරීමක් කළා අපි මේ හොරකම් කරන්න වංචා කරන්න ඒව අම්බු කරන්න ඕන නම් මට තියුණ හොඳ ප්‍රැක්ටිස් ඒව දාලා ආවේ අපි. අපි සල්ලි නැතිකමට ආපු කට්ටිය නෙමෙයි. මගේ පියාලාට සල්ලි නැතිකමටත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මේ මහාචාර්යවරයා මේ ඔක්කොම බලලා තමයි මේ ප්‍රශ්නේ මුලින්ම ආපු වෙලාවේ මට තේරෙන්නේ නැහැ. මගේ HOI මේ අස්වීම තියෙන මාසකට සැරයක්. මොකද ආයතන ප්‍රධානින්ගේ රැස්වීමට මං කිව්වා එන්න. මගේ අධ්‍යක්ෂක ජනරාල් වෙලා එතකොට හිටිය ડોක්ටර් මහීපාල ඇහුවා මේ ඔක්කොම ඉස්සරහා මේ කතා කරන එක හොඳද සර් කියලා. මං කිව්වා ඔක්කොම ඉස්සරහා කතා කරන්න ඕනේ මේවා. ඔක්කොම දැනගන්න ඕනේ ඇත්ත නැත්ත මොකද්ද කියන එක. හරිද? කවුද ඇත්ත කවුද බොරු කියන්නේ කියලා. මහාචාර්ය අසිත ඇතුළු එන්නේ මාර්ගට එන්නේ කිව්වා. මහාචාර්ය මේ විශේෂඥවරු ඔක්කොම පිළිකා ඖෂ පිළිකා සංගමේ කට්ටියට එන්නේ කිව්වා. මං කිව්වා දැන් කතා කරන්න ඕන. අපි ආගෙන ඉන්නම් කොයි එකද ඇත්ත කියලා. කිසිම කරුණකට උත්තර දෙන්න බැරි වුණා. පිළිකා අවශ්‍යයි. ඒගොල්ල කිව්වා මේ ඖෂධ පිළිබඳව විශ්ලේෂණය කරන්න සම්පූර්ණ තියෙන්නේ ඖෂධ වේදින්ට. හැබැයි ඒත් ඔබතුමියලට මේ ඔබතුමාගේ ප්‍රැක්ටිස් එකේදී ක්ලිනිකල් ප්‍රැක්ටිස් එකේදී යම් කිසි දෙයක් ඔබතුමියලට අපිට වඩා දෙයක් තේරිලා තියෙනවා නම් ඒක කියන්න කිව්වා. කතා කරේ නැහැ. ඔය දැන් නම් කියපු ඩෙහාන් ගුණසේකරයි දමයන්ති පිරිසුවේ දෙන්න ආවේ. එදා ඒ වචනයක් කතා කරේ නැහැ. ඒගොල්ලන්ට උත්තර තිබුණේ නැහැ. මෙයා පෙන්නුවා බ්‍රිටිෂ් ෆෝමියුලා එක. මේ තියෙන බ්‍රිටිෂ් ෆෝමියුලා එක. මම ඉගෙන ගත්තේ ඔක්ස්ෆෝඩ් වලද බ්‍රිටිෂ් ෆෝමියුලා එකේ. මෙන්න මේ බ්‍රිටිෂ් ෆෝමියුලා එකේ බයෝසිමිල එකක් වේවේ කරන්නේ. මේ ලේටස්ට් එඩිෂන් එක. මේක අරගෙන බලන්න. මේ විදිහට තමයි මම කරේ. හැබැයි මට වඩා වැඩි දෙයක් තියෙනවා නම් ඔබලා කියන්න මම අහගෙන ඉන්නම්. මම ඒකෙන් දැනුවත් වෙනවා කියලා කිව්වේ නැහැ. ඉතින් මේ ඔක්කොම කළා. මේ තියෙන්නේ දැන් කිව්වා 2016 බේත හදලා 2016 අපි විවෘත කරා. මොන පචද මේ? මොන ටොම් පචද? මේ ඇමරිකාවේ NI National Institute of Health US National Library of Medicine clinicaltrials.government මේවට යන්න පුළුවන් ඔබට. මේක සභාගත කරන්නම් මේවා ගිහිල්ලා බලන්න මේවා කියවන්න. නිකන් ඉන්න වෙලාවට. දැන් මේකට දැන් මේ කිව්වේ මේ හර්ටිකට් කියන ඖෂධය. ඖෂධයේ මේක මේ රෙජිස්ටර් එක. රෙජිස්ටර් එකට ඇතුල් කරනවා ඇමරිකාවේ. මේක ඇතුල් කරන මේ තියෙන safety and efficacy study of BCD022. BCD022 කියන්නේ හර්ටිකට් එකේ reference number එක. With paclitaxel compared to Herceptin with paclitaxel in HER2+ metastatic breast cancer patients. එතකොට මේක කවදාද ඉස්සෙල්ලම මෙතනට එවලා තියෙන්නේ? January 9 2013. මේ රෙජිස්ටර් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මොනවා කරත් වැඩක් නැහැ ඖෂධයක්. මේ රෙජිස්ටර් එකට ආවේ නැති වුණොත් ලෝකේ කිසිම පිළිගැනීමක් නැහැ. මේ රෙජිස්ට්‍රේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ first posted January 9 2013. දැන් මෙතන කියන 2016 හැදුවලු 2016 ලංකාවේ පිළිගත්තලු. ඉතින් 2013 මෙතෙන්ට එන්න 2000 තව අවුරුදු 2 3කට ඉස්සෙල්ලා නේ ඒක හදන්නේ නැත්තේ. Results first posted October 24 2016. ඉතින් මේ ඔක්කොම සියලුම. එතකොට මේ තියෙන ස්පොන්සර් කවුද? BioCAD මේකට. කවුද මේ සමාගම? එතකොට මේ විදියට මේ සම්පූර්ණ වார்த்தාව තියෙනවා මේකේ. එතකොට මේවයි කොහෙද මේ රිසර්ච් එක කරලා තියෙන්නේ? මේ තියෙන රටවල් කිව්වේ රුසියාවේ කියලා. බෙලාරුස් වල 4 තැනක, ලොකේෂන්ස් 4යි. ඉන්දියාව වල 3 තැනක. ඉස්පිරිතාල. රෂියන් ෆෙඩරේෂන් එකේ තියෙනවා 20කට වැඩි. ඊට පස්සේ යුක්‍රේන් වල තියෙනවා තව 10ක් විතර. එතකොට මේ හැම තැනකම මේ රිසර්ච් එක කරලා ඉවර කළ මේ 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 රිසර්ච් එක. මම මේක බලන්න clinicaltrials.gov කිව්වම බදිනවා. මම කෝකටත් මේක සභාගත කරනවා. මේ ඔක්කොම බලලා තමයි අපි මේක මේවා අපි ඇතරම් බාරගත්තේ. ඒක අපේ මහාචාර්යතුමා කළා තමයි අපිට දුන්නේ. දැන් මේ සමහර කට්ටිය විරුද්ධයි. කවුද මේ මේ ඖෂධය තාක්ෂණික අගියුම් කමිටුවේ මේක තේරුවේ කවුද? අපිද? නෑ, විශේෂඥ වෛද්‍ය පිළිකා විශේෂඥ වෛද්‍ය ડોක්ටර් ඔබේසේ කරලා. දැන් එයා ගියා ජනාධිපති කොමිසමට. ගියාම කිව්වා ඔය ඉස්සෙල්ලා හිටපු ඔය දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු අර මේ දෙවනි බෙහෙතට එනවයි කියලා පපුවේ අමාරුව. හાર્ට් ඩිසීස් එනවයි කියලා. කන්ට්‍රාඉන්ඩිකේෂන් එක. එතකොට එයා කැලින්ම අරගත්තලු පොත අරගෙන මේ තියෙන්නේ පළවෙනි ඖෂධය. පළවෙනි ඖෂධය රෙසෙප්ටින් එකේ බලන්න contraindications මොනවද? ඒකේ තියෙනවා heart disease එනවයි කියලා. ඒකේ heart disease එනවා නම් මේකෙත් එනවයි කියලා කියලා තියෙනවා. ඇයි biosimilar? ඒකේ heart disease නම් මේකෙත් heart disease. එතකොට ඒගොල්ලෝ එතකොට තමයි තේරෙන්නේ. එතකොට මේ විතරක් නෙවෙයි. දැන් මේ අනුව මම තමුන්නාසලට කියනවා. දැන් තමුන්නාසලා කියන්නේ ට්‍රස්ටුමාබ් එක විතරයි. මෙන්න මම එනකොට තිබුණ බෙහෙත් මිල ආණ්ඩුවට සප්ලයි කරන්න. මෙන්න මම අඩු කරගත්ත එක අරන්. ට්‍රස්ටුමාබ් 440 mg ඉන්ජෙක්ෂන් එක. 280,000ට තිබුණ එක අඩු වුණා 144,000ට. 144,100යි. බිවෙසිසුමාබ් 100 mg ඉන්ජෙක්ෂන් එක. ඒක තිබුණේ 65,500යි. ඒක අඩු වුණා 47,400කට. ලැපටිනිනිබ් 250 mg ටැබ්ලට් එක. ඒක තිබුණා 967. ඒක අඩු වුණත්
700කට.
පෙමිට්‍රෙක්ටික්ස් ඩිසෝඩියම් 100 mg.
ගරු එමෙතුමා මට පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්ද?
ඔව්.
හරි මම එකඟයි ඔබතුමා ඒ බව කම්පැනිෙන් ගෙන ආපු එකට වඩා අඩුයි කියන එක ඒක පිළිගත්තා. නමුත් ඊට වඩා අඩු මුදලට
හරි හරි ඒක එනවා එනවා පොඩ්ඩක් ඉන්න. මම ඒකටත් දෙනවා. ඒ ඔක්කොම ක්‍රමවේද මම කියන්නම් ඉතින්. ඔබතුමිය කතා කරලා දෙන්නානේ. ඒක ඉන්න මේක ඉවර වෙනකොට මම කියනවා ඔක්කොම.
රයිට් ඔබතුමා කතා කරන්න.
පෙමිට්‍රෙක්ටික්ස් ඩිසෝඩියම් 100 mg ඉන්ජෙක්ෂන් 35,200යි. ඒක අඩු වුණා 15,500කට. පෙමිට්‍රෙක්ටික්ස් ඩිසෝඩියම් 500 mg ඉන්ජෙක්ෂන් 158,000යි තිබුණේ. 19,750ට අඩු වුණා. Abiraterone acetate 250 mg tablet එක 2416.66 රුපියල් 479ට අඩු කරා. මතක තියාගන්න ගරු සභාපතිතුමනි, පළවෙනි අවුරුදු දෙකේ මම ගියා ආණ්ඩුව තිබුණේ රුපියල් 115යි පිළිකා රෝගියෙකුට වෙන් කළා. 115ට පස්සේ මොනවද දුන්නේ? වේදනානාශක විතරයි. එතකොට මොකද ඒ රෝගියාට උනේ? මැරුණා. ඒ මිනිහා හිතලා මැරුණේ පිළිකාව හින්දා කියලා. කර්මෙන් හින්දා කියලා. නෑ, මැරුණේ සල්ලි නැතිකම හින්දා. 280,000කට ඉන්ජෙක්ෂන් ගන්න පුළුවන් දුප්පත් මිනිස්සු නැහැ ලංකාවේ එක ඉන්ජෙක්ෂන් එක. එතකොට මම ඇවිල්ලා මොකද කරේ? ඒක සම්පූර්ණයෙන්ම දුන්න ජීවිත කාලෙම. අද 140,500 එක්කෙනා පාවිච්චි කරනවා. මොකද්ද ඒකේ කතාව? අද ජීවත් වෙනවා. නැත්නම් මේ මිනිස්සු මැරුණ තැන්වල ගස් ලොකු ගස් පළවෙලා මේ වෙලාවට. අද හැම දුප්පත් මිනිහෙකුටම ප්‍රතිකාර හම්බ වෙනවා මුළු ජීවිත කාලෙම. ස්ටෙන්ට් එක 103,000යි. මං එනකොට කාඩියොලොජි යුනිට් එක ඉස්සරහ පිටකොටුවේ මාකට් එක වගේ ස්ටෙන්ට් බෑග් කරගෙන අරගෙන ආවිල්ලා. අද ඇවිල්ලා බලන්න එක එක ඉන්නවද කියලා. එක සමාගම් කාර්යයක් නැහැ. ඔක්කොම සමාගම් කාර්යය මාත් එක්ක විරුද්ධයි. අද ඒ ඔක්කොම දෙන ආණ්ඩුවෙන්. ඒ ඇමරිකාවෙන් ගෙන්නන. අර ඩොක්ටර් ගෝඨාභය රණසිංහ කිව්වේ හෙට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හાર્ට් ඇටැක් හැදුනත් එයාට දාන්නෙත් මේ ස්ටෙන්ට් එකමයි, මේ ඇමතිතුමා ලංකාවේ දුප්පත් මිනිසුන්ට දෙන එකමයි. එයා කිව්වේ. එතකොට ඒ ස්ටෙන්ට් එක දුන්නා නිකන්. එතකොට පුද්ගලික වෙනද පොලේ 103,000 මං අඩු කරා 150,000ට. ඖෂධ අධිකාරිය සභාපති ඇතුළු කට්ටිය එක්ක වෙලා. එතකොට අක්ෂි කාච 60,000යි. සල්ලි නෑ ගන්න. එතකොට මං කියන ස්ටෙන්ට් එක දැම්මේ කී දෙනාද? මං එනකන් 103යි. රජේ රෝහලට ආපු මිනිසුන්ගෙන් 103යි. 97කට මොකද වුනේ? එක්ක දෙවනි වටේ ගියා හાર્ට් ඔපරේෂන් එක. ඕපන් බයිපාස් ඔපරේෂන් එක. පැය ආයමාරයි. මොකටද? ස්ටෙන්ට් එක ගන්න සල්ලි නෑ. පපුව ඇරලා වෙන්ටිලේටර් එකට දාලා හાર્ට් එක නවත්තලා මා පැය 6මාරක් ඔපරේට් කළා, මාසෙක 6මාරක් ගෙදර. මොකද ස්ටෙන්ට් එක ගන්න සල්ලි නෑ ඒ මිනිහට. ඒකත් සමහර වෙලාවට පොලිමේ ඉන්නකොට බොහොමයි මේ පෝස්ට් කාඩ් එක යවුවාම ඩොක්ටර්ස්ලා කියනවා ඒ පෝස්ට් කාඩ් එකට උත්තර එනවලු මගේ පියා මේ දවස්ෙ මිය ගියා, ඒ නිසා මේ එන්න වෙන්නේ නෑ කියලා. එතකොට 97කින් 95ක් විතර මිය ගියා මේ ලංකාවේ හෘද රෝගීන්. එතකොට අක්ෂිකාච මම එනකොට කීයක්ද? මම බැලුවා අඳ ඇස් නොපෙනීම තියෙනවා අවුරුද්දකට 112,000ක්. මාසෙකට ලක්ෂ ගානේ ඇස් පෙනීම නැති වෙලා යනවා. බ්ලයින්ඩ්නස් එනවා. එතකොට ඇයි සල්ලි නැහැ අක්ෂිකාච ගන්න? මම එනකන් ජාතික අක්ෂි රෝහලේ අක්ෂිකාච ගත්තේ කීයද? දැම්මේ කීයද? 8,000 ගානයි. ලංකාවෙම ගත්තොත් 10,000ක් දාන්න නැති. ගිය මාර්තු 21 වෙනිදා මං ගියා මට ආරාධනා කර අක්ෂි රෝහලට. මොකටද? ලක්ෂයක් අක්ෂිකාච දැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතමුත්ත විදියට ලක්ෂයක් 10,000ක් දාපු රටේ ලක්ෂ කරා. මේව තමයි මේ ආණ්ඩුවෙන් අපි කරේ යාපාලනේ කියලා. ඒවා කියවෙන්නේ නැහැ. හරිද? එතකොට ඒ ලක්ෂයක් ගත්තා. ඒ ඔක්කොම කට්ටිය අපිත් එක්ක විරුද්ධයි අද. අද ඒ සමාගම් වල ඒවා විකිණන්නේ නැහැ. අද මම දැක්ක ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන් දානවා දැන්. අක්ෂිකාච ගෙන්නන සමාගමේ ඇස් කන්නාඩි ගෙන්නන සමාගම අද පළවෙනි වට අද ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. තමන්ට මුදල් හම්බ කරගන්න. එතකොට මේ විදියට ඔබතුමීලා මතක තියාගන්න. මේ තියෙන පළවෙනි රවුමේ 48 කර ගැව්වා මං. ඖෂධ වලට මිල නියාමනය කරා. ඒ මිල නියාමනය කරා මෙන්න බලන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගලප්පති ප්‍රියදර්ශනි ගලප්පති මහත්මිය. ඉතින් මේ කරා වෛද්‍ය විගණනයක්, මෙඩිකල් ඔඩිට් එකක්. ඒකේ ප්‍රතිඵලය බලන්න මොකද්ද කියන්නේ කියලා. සාරාංශ 2016 ඔක්තෝබර් මාසදී ක්‍රියාත්මක කළ ලද ඖෂධ මිල නියාමනය කිරීමේ බලපෑමේ ප්‍රතිඵල වශයෙන් රෝගීන් ඔවුන්ගේ වෛද්‍ය නිර්දේශයන් වෙත වැඩි අනුකූලතාවයක් දැක්වීමත් එසේ මෙතෙක් වැඩි බහුතර ප්‍රතිශතයකට මුලදී ගත නොහැකි වූ ගුණාත්මක බවින් යුතු ඖෂධ මිල ගෙදී ගැනීමක් දක්නට ඇත. මට කිව්වේ මොනවද? ගුණාත්මක ඖෂධ වෙළඳ පොලින් ඉවත් වෙනවා. බාල ඖෂධ එනවා. ඒකනේ දැන් ඔය කියන්න හදන්නේ. මේ තමුන්නාසලගේ කටවල් වලින් කියන්න හදන්නේ ලංකාවේ දැන් බාල ඖෂධ. රෝහල් වල බාල ඖෂධ. මේ කාගේද මේ සද්දේ? මේ සද්දේ බහුජාතික සමාගම් වල සද්දේ. බිස්නස් නැති වුණේ සද්දේ. මේ පිට කරන්නේ. මේක තමයි මේ කියන්නේ. නමුත් මතක තියාගන්න. මේ තියෙන්නේ ඖෂධ වල වැඩිවීම. මම දැන් පෙන්නන්නම් උදාහරණ කීපයක් තමුන්නාසලට. නෙක්සියම් මම එනකොට දුන්න රුපියල් 110යි. අද රුපියල් 20යි බැස්සා. දැන් කීයද? එදා විකුණු නෙක්සියම් 1,48,372යි. අද 10,23,746යි විකිනේනෝ. අද හැම දුප්පත් මිනිස්සයම් බඩේ දවිල්ලාවම නෙක්සියම් එකක් ගන්න පුළුවන් අද. මතක තියාගන්න. ඒකයි මේ තියෙන්නේ. එතකොට බලන්න නෙක්සියම් 40 1,26,936 8,28,260කට ගියා. මේකේ බලන්න අනිත් ඒවා ඩයික්ලොෆෙනක් සෝඩියම් එක වෝල්ටාරෙන් මේ හොඳම ඖෂධ ලංකාවේ දුප්පත් මිනිහෙකුට අත ගහන්න බැරි වුණ ඖෂධ එදා විකුණුනේ 4,75,000ක් විතර අද 13,80,000ක් විකිනෙනවා. ඒ මොකද අද දුප්පත් මිනිස්සු බොනවා. අද දිනපතා ඖෂධ ටික බගන්නවා. අද දවසින් දවසක් නෙවෙයි ඉස්සර සතියේ දෙසරයයි ගත්තේ. සමහරවල් සල්ලි තියෙන වෙලාවට එකක් අරගෙන යනවා ෆාමසි කට්ටිය කියන්නේ. අද සියලුම කට්ටිය ඖෂධ නෙන්නවා. ඒකෙන්ද තමයි අර ડોક્ટર ගෝඨාභය කියන්නේ කට්ටිය ඇවිල්ලා ගිල්ලනවලු දැන් ડોક્ટર හොඳ බෙහෙත් වලින් ලියන්න කියලා. ડોક્ટર ලක්කුමා ෆර්නෑන්ඩෝ කියනවා දැන් තමයි අපි ආසාවෙන් චැනල් ප්‍රැක්ටිස් එක කරන්නේ. ඉස්සර ලෙඩාගේ මූණ බලලා අපි ඩ්‍රග් එක ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ. වයි ඉගෙනගත්ත වෛද්‍ය විද්‍යාව අනුව නෙවෙයි. අද තමයි අපි වෛද්‍ය විද්‍යාව අනුව මිනිහට ඕන ඖෂධයද ලියලා දෙන්නේ කියලා. එතකොට මේ වගේ මට පුළුවන් මේක මම සභාගත කරනවා. මේක කියවන්න මේ ඖෂධ වැඩිවීම. මේ ඔක්කොම හොඳ ඖෂධ. මේ ඔක්කොම වෝල්ටාරන්, ඔමෙස්, වෙන්ටොලින්, ඇට්‍රෝවා, ක්‍රෙස්ට්‍රෝ, නෙක්සියම්, මොටිලියම් මේ ඔක්කොම ඉහළ ගණයේ කියලා තියෙන ඖෂධ අද කීයද? ලක්ෂ ගණන් විකුණන ඒවා දසලක්ෂ ගණන් අද විකිනෙනවා. ඒ මොකද ගුණාත්මක ඖෂධ වෙළඳ පොලේ අද වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි. මේක කියන දෙවෙනි කරුණ බලන්න. මෙම මිල නියාමනය කරන ලද ඖෂධ මිලදී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුණු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.4යි. මේ රටේ රෝගීන්ට ලැබුණ අවුරුද්දකට වාසි වෙනවා බිලියන 4.4ක් මේ ඖෂධ 48 අඩු කිරීමේ. ඒ කියන්නේ මිලියන 4400ක්. කෝටි 440ක් අපේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට ලාභයි. මේකයි. මේවයි අපි ලබාගත ජයග්‍රහණ. ඒකෙන්ද දේශපාලන කෝවෙන් එළියට ඇවිල්ලා සතුටු වෙන්න. හැමෝම මේ දෙයක් ලැබුණා. අපි හැමදාම ඉන්නේ නැහැ. ආණ්ඩු තියෙන්නේත් නැහැ. නමුත් මේ දේවල් තියෙනවා. අනාගතයට මේව ආරක්ෂා කිරීම විතරයි ඉතුරු කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනාගතයේදී ඇවිල්ලා තවත් අමතිවරු තවත් මීට වඩා හොඳ දේවල් කරයි. ඒවත් අපිට පුළුවන් කොහේ හරි ඉඳගෙන බලාගෙන ඒවටින් ප්‍රීති වෙන්න. ඒ විතරක් නෙවෙයි. මේ දෙවනි මම ගෙවුවා තව 25ක් ඖෂධ මිල නියාමනය කරා. දැන් මම දෙවනි ඖෂධයට මගේ ඖෂධයක්ලු. මම කැමති කට්ටියලු. එහෙමනම් ඉතින් මම මොකද ඒකේ මිල අඩු කරන්නේ? ඒකේ මිල මම අඩු කරනවාද? එතකොට මට එන ගාණනේ අඩු වෙන්නේ. මේ වනේ දේශපාලන කුණුහරුප කියන්නේ. මේක ඒක කීයද මං අඩු කරේ? ඒගොල්ලන්ගේ 1,44,100ක මං ගැව්වා ඒකට 95,000යි. 95,000ක. මේකේ මේ ඖෂධ ටිකේ මිල අඩු කිරීම තුල 95ක් මේවැයි මේකෙන් තියෙන මේ පිළික ඖෂධ වලින් 95ක් නියම කරන්නේ රජයේ රෝහල් වල. පුද්ගලික අංශය නෙවෙයි. මොකද මිනිසුන්ට ඒ සල්ලි වියදම් කරන්න සල්ලි නැහැ. මෙතකොට මේකෙන් ආණ්ඩුවට එක අවුරුද්දකට ලැබෙන ලාභය කීයද? මිලියන 1757 742094 1.7576 බිලියන් අවුරුද්දකට ආණ්ඩුවට මේ 25 මම අඩු කිරීම තුල ලැබෙන ලාභය මතක තියාගන්න. මම පළවෙනි අවුරුදු ටිකේදී ස්ටෙන්ට් එක නිකන් දුන්නා, අක්ෂිකාච නිකන් දුන්නා, පිළික ඖෂධ නිකන් දුන්නා. මේ ඔක්කොම කරනකොට 16 17 අවුරුදු දෙකේම මම 75ක් භාණ්ඩාගාරයෙන් ගත්තේ නැහැ. මෙන්න මේ වගේ ඒවා මේ තියෙන මංකොල්ලය අයින් කරලා ඒක ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි මම ඔක්කොම වියදම් කරේ, සියලු සානාධාර දුන්නේ. ඊට පස්සේ මම 2018ට කිව්වා මට හැමදාම මිල අඩු කර කර කරන්න බෑ, ඒ නිසා මේ අවුරුද්දේ මට යම් ගාණක් දෙන්න කියලා බිලියන 10ක් ඒගොල්ලෝ ලෑස්ති කරලා දුන්නා. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙවෙයි අපි ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ බිබිලගේ තුන්වෙනි ප්‍රතිපත්තිය, බිබිලගේ පළවෙනි ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරා. දෙවෙනි ප්‍රතිපත්තිය රාජ්‍ය ඖෂධ නීතිගත් සංස්ථාව මිලියන 400 තිබුණ ලාභය මිලියන 1982කට වැඩි කරා. වැඩි කළා සියලු සේවකින්ගේ පඩි 150කින් වැඩි කරා මං. රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන නීතිගත් සංස්ථාව තුන්වෙනි සීනය බිබිලගේ. ලංකාවේ ඖෂධ අවශ්‍ය ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන්න ඕනේ. එතුමාට ඒක කරගන්න බැරි වුණා. නමුත් එක්සත් ජාතික පක්ෂ රජ යටතේ එතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනිච්චා ග්ලැඩිස් විශේෂඥ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ජේආර්ගේ නෑනා. එයා ඇවිල්ලා එයා 1982දී පටන් අරගත්ත ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව. ඒක මම එනකොට කීයද? ඒකේ තිබුණ ධාරිතාව බිලියන 2යි හදන්න පුළුවන්. අද කීයද? අද බිලියන 4ක් හදනවා. අද බිලියන 4ක් හදනවා. අපි ආණ්ඩුවේ හදනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපි 36ක් අත්සන් කළ තියෙනවා රජයේ රජයට. මම ආනායන කරුව ඔක්කොටම කියලා තියෙනවා පිටරට බෙහෙත් ගෙනෙමින් ඔයගොල්ලෝ දිගට කියවත් ඔයගොල්ලන්ගේ බිස්නස් වහන්න වෙනවා හෙට අනිද්දා. මොකද ඔක්කොම මේ හැදෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලොත් පටන් අරගන්න ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්න සල්ලි ටික ආයෝජනය කළා. අපි දෙනවා විශේෂ වරප්‍රසාදයේ කට්ටියට. එතකොට මෙන්න බලන්න මේකේ. ඔන්න ඔබතුමා කෝප් එකේ අහගන්න මෙන්න මේක හඳුන්නේ නැති මන්ත්‍රීතුමා. මේකේ මිල අඩු වෙන කොහොමද කියලා. මේකෙන් බලාගත හැකි මේ ඖෂධ ජාවාර්මේ සෙල්ලම කොහොමද කියලා. සෙෆලික්සින් කීයද? රුපියල් 265යි මගේ සීමා කරපු මිල. මං සීමා කරපු මිල රුපියල් 265යි. ඒක කීයද මේ ලංකාවේ හදලා දෙන්නේ මට? රුපියල් 125යි. 265 125. ඇමිලොඩොෆින් මගේ මිල කීයද? 15.30යි. මිල නියම කරපුවා නැත්තම් මේවා ඊට එහා. එතකොට 15.30 කියන එක ඒගොල්ලෝ දෙන්නේ කීයද ලංකාවේ කට්ටිය? රුපියල් 75යි. ලොසාටන් මගේ මිල 10.30යි. මේ හදන්නේ 791යි අපිට දෙන්නේ ආණ්ඩුවට. එනල අප්‍රිල් මම දාපු මිල රුපියල් 6යි. ඒගොල්ලෝ සත් දෙන්නේ 763යි. හැටිනලෝල් රුපියල් 440යි මම නියම කරු මිල. ඒගොල්ලෝ දෙනවා 760කට. මට මේ විදිහට දිගටම කියවත හැකි. 11යි 15ට තියෙන එක 793යි. මේ විදිහට දිගටම කියවත හැකි. එතකොට මේකෙන් ලාභ වෙනවා අපිට. මේ ටිකෙන් තාම ෆැක්ටරි 3ක විතරයි මිල ඇවිල්ලා තියෙන්නේ මට. හතරවෙනි ෆැක්ටරියක් දැන් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. මේකෙන් විතරක් මට අපිට රජයට ලාභයි මිලියන 6292ක්. එරාන් වික්‍රමතිංග වික්‍රමරත්න ඇමතුමා මතක තියාගන්න. ඒ නිසා සෞඛ්‍යයට වියදම් කරනකොට තමුන්නාන්සලා දෙසරයක් කල්පනා කරන්න එපා. අපි මේ වෙනකොට මම ආණ්ඩුවට බිලියන 20ක මුදලක් ඉතුරු කරලා දීලා තියෙනවා මේ ඖෂධ වලින් විතරක්. ඒ නිසා තමුන්නාන්සගේ මුදල් ඇමතුමාටත් කියන්න නරුදුරු ගන්න එපයි කියලා. මුදල් වෙන් කරනකොට බිලියන 20ක් අපි මේව කළ තියෙනවා. ජනතාවට බිලියන 4.4ක් වෙන් කළ තියෙනවා. ඉතින් මේ තරම් අපි මුදලක් අපි පළවෙනි වටේ මම මේක ගැව්වාම 48ට ඒගොල්ලෝ ඔක්කොම කිව්වා ඒගොල්ලන්ගේ ප්‍රින්සිපල්ස්ට මිල අඩු කරන්න කියලා. ඒගොල්ලෝ මිල අඩු කරා. ඒකෙන් විතරක් ආණ්ඩුවට ලාභ දෙනවා බිලියන 7ක්. බිලියන 7ක් ඒකෙන් විතරක්. මෙතන බිලියන 7යි 14යි. එතකොට පිළිකා ඖෂධ වලින් බිලියන 2කට කිට්ටුව 16යි. මිනිස්සුන්ට බිලියන 4යි බිලියන 20ක් විතර ලාභයි මේ වැඩ පිළිවෙල යටතේ. ඉතින් ඒ නිසා මම කියනවා මේක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මම මේ කියවනවා තමුන්නාන්සලට මේකේ අපේ අග්නිදික ආශ්‍යාව පිළිබඳ 2016 වාර්තාවේ ඒකේ කියනවා 116 වෙනි පිට. ඒකේ කියනවා ශ්‍රී ලංකාස් පබ්ලික් හෙල්ත් සක්සෙසස් were highlighted at the WHO Regional Committee for making, you know, the country's achievements are a testament to robust leadership, unwavering political commitment, and strong partnerships dedicated to ensuring healthy lives and positive well-being for all. Sri Lanka ගැන තියෙන. මේ නොසැලෙන නායකත්වයක්, නොවෙනස් වෙන දේශපාලන මේ commitment එකක්. මේවා හින්දා තමයි මේ ඔක්කොම achievements ගත්තේ බුලන් කියලා. මේක කියනවා හැබැයි මට ඉදිරියේදී මූණ පාන සිදු වෙන දේවල් ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ මේ තියෙන ශ්‍රී ලංකාව පිළිබඳ වார்த்தාව. ඒකේ ශ්‍රී ලංකාව තියෙන්නේ. ඒක කියනවා there will be many challenges aimed as the country gears towards plain packaging. Introducing Islam Dino. Steadfast political commitment helped the country achieve major gains in 2016. Sri Lanka withstood pressure from the food and beverages industry and introduced traffic lights labeling on sugary food and drinks. Tobacco taxation was increased significantly despite resistance. There will be many challenges ahead as the country gears towards plain packaging. Introducing stricter tobacco and alcohol control legislation and extension of the traffic lights labeling system. WHO will continue to support the country in its mission to resist industry interference and address the growing challenge of NCDs. Sri Lanka is one of six countries for targeted WHO support on NCD prevention and control from all three levels of the organization, WHO headquarters, WHO regional office for Southeast Asia, and WHO country office for Sri Lanka. This will provide a major boost to the country's efforts to reduce the NCD burden.
සීනි කර්මාන්තය ඖෂධ කර්මාන්තය නැගී හිටිනවා මෙයට අපිට විරුද්ධව ඒකෙදි ඔවුන් අපි වෙනුවෙන් අපිට සහයෝගය ලබා දෙනවා කියලා. ඉතින් එච්චරයි අපිට තියෙන්නේ නිවැරදි දේ කිරීම විතරයි. මේ ඉඳ තමයි අපේ ගරු ජනාධිපතිතුමා එදා කිව්වේ ගරු රාජසේනරත් නම 2017 වැය ශීර්ෂයේ වෙලාවෙදි කිව්වේ ගරු රාජසේනරත් නමාත්‍යතුමා මේ අවුරුදු තුන තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය නායකත්වය ඉතාමත්ම හොඳින් ලබා දුන්නා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඉතාම එතුමා ඉතාමත් හොඳ ප්‍රතිඵල පෙන්눔 කරලා තිබෙනවා. එම නිසා අපට ඒ පිළිබඳව බොහෝ සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ආණ්ඩුව මොකද කළේ කියලා අහනවා. ඇතැම් අය සෞඛ්‍ය අමාත්‍යාංශ විතරක් ගත්තොත් මේ අවුරුදු තුනේ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබා දීලා තිබෙන සහන වරප්‍රසාද පාසුකම් කොච්චරද කිව්වොත් අපිට දීර්ඝ වේලාවක ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා දැන් ඉතුරු එක අවසන් කරනවා මම ගරු සභාපතිතුමනි. දැන් මේ දැන් අපි 144000 නවතින්නේ නැහැ. දැන් මේ දොර ඇරියා අපි. ලොකු ගෝරි එක මේ දොර ඇරියා. මේ බහුජාතික සමාගම් තද කරගෙන හිටපු දොර ඇරලා. දැන් මේකෙන් හැමෝම එනවා. දැන් අනිත් එනේ නේව ලියාපන්චි වෙනවා. ඒතොර 67000ට ආව 48000ට ආව. දැන් ඒවත් දැන් එනවා ටෙන්ඩර් එකට. දැන් මොකද වෙන්නේ? දැන් කරුණු දෙකක් තියෙනවා මේ ටෙන්ඩර් පරිපාටි වලට. මමත් ඒක මේ ඔය සමාගම ඇවිල්ලා මං අර උදේ ජයසේකර මන්ත්‍රීතුමාට මේක උත්තර දුන්නා. මං ආපහු ඕනක් කෙටියෙන් කියන්නම්. ඒ සමාගම මට ඇවිල්ලා ඔය මෙතුමන්ලට කියන කතා සමාගම මට ඇවිල්ලා මුලින්ම කිව්වා මෙන්න මෙහෙම තියෙනවා මොකද ඇමතුමා මේක කරන්න කියලා. ඒසරේ මං කතා කරා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ එවකට හිටියේ සභාපතිට. කතා කරලා මං ඇහුවා මොකද්ද මේ මේගොල්ලෝ කියන්නේ? ඇයි ඔයගොල්ලෝ මේ මේගොල්ලන්ට මේ මේ මේකෙදි බිල අඩු වෙලා තියෙද්දි කරන්නේ? ඒගොල්ලෝ කිව්වා ඇමතිතුමා මේකෙදි අපි ලෝකල් පර්චස් කියලා එකක් තියෙනවා. එකක් තියෙනවා මේන් ටෙන්ඩර්ස්. ටෙන්ඩර් එකකට ඖෂධ දෙන්න අමාරු වෙනකොට හිඟයක් ඇති වෙයි කියලා ලෝකල් පර්චස් කියලා මේ වෙළඳ පොලේ තියෙන ඒවායින් ගන්නවා. එතකොට ඒවා ගන්නකොට කෙනෙක් අලුතෙන්ම ලියාපදිංචි කරපු ඖෂධයක් ඇවිල්ලා ඒක ඉල්ලුවට ලෝකල් පර්චස් එකට දෙන්නේ නැහැ. මොකද ලෝකල් පර්චස් එකට හදිස්සිය 500ක් ඕන නම් ඒ 500 තමයි ගන්නෙ. එතකොට කඩලා කෑලි කෑලි අරගෙන විශ්ලේෂණය කරන්න විදියක් නැහැ. ඒ නිසා ඒ 500ම අරගෙන ඒක බෙදාගන්නවා. නමුත් ඒගොල්ලන්ට දැන් මේන් ටෙන්ඩර් එකට ආවහම ඒගොල්ලෝ අඩුම නම් ඒගොල්ලොත් රෙජිස්ට්‍රේෂන් තියෙනවා නම් ඒගොල්ලන්ට තමයි හම්බ වෙන්නේ ඒ එකක්. දෙවෙනි එක මං ඇහුවා දැන් මේ වෙකේදී මොකද්ද මේ ඇයි මේ කෑලි කෑලි ගන්නෙ? කෑලි කෑලි ගන්න පළවෙනි වරට ඖෂධයක් ලංකාවට එනවා නම් කොච්චර NMR එකේ රෙජිස්ට්‍රේෂන් එක දුන්නත් මුළු තොගේ එකපාරට අරගෙන වෙළඳ පොළට දැම්මොත් දාලා යම් කිසි වැරද්දක් මේ වුණොත් පළවෙනි සැරේට නිසා ඒ නිසා ඒගොල්ලන්ට වෙන්නේ මොකක්ද? ඒගොල්ලන්ට ටෙන්ඩර් එකෙන් 125ක් දෙනවා. දීලා ඒ බැච් එක හොඳට කියලා බලනවා. එතකොට දෙවෙනි එක ගන්නවා. 25ක් විතර අරගෙන දෙවෙනි එක බලනවා. බලලා ඊට පස්සේ 150 දෙනවා. ඊට පස්සේ හැම වාරකම ඒගොල්ලන්ට 100ම ලංකාවට ගේතයි. මේක තමයි ක්‍රමවේද දෙක ඒගොල්ලෝ පිළිපදින මේවා ක්‍රමවේද පිළිපදින වෙලා තියෙන්නේ ඔය ඔබතුමියලම කියන 2013 14 ෆෝලික් ඇසිඩ් එකට වෙච්ච කතාව නවත්තන්න. එතකොට එක බැච් එකකින් පුළුවන් අල්ලගන්න කොයි බැච් එකද නරකුනේ කියලා. එතකොට ඒ බැච් එක විතරක් තහනම් කරලා අනිත් ඒවා ටික ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදය තමයි. ඒ නිසා මම හිතනවා
කරු කැමැත්තම
මම අවශ්‍ය සියලු පිළිතුරු දුන්නා. මට පුළුවන් විතර මේක දේශපාලන ප්‍රශ්නයක් විදිහට කරුණාකරලා මේක ගන්න එපා. මේක ඊට වඩා වැදගත් ප්‍රශ්නයක්. තමුන්නාසලා කිව්වනේ තමුන්නාසලා එනවයි කියලා. තමුන්නාසලාත් ඇවිල්ලා මේවා ඉදිරියට ගෙනියන්න. ගෙනියලා මීටත් වඩා හොඳ තත්වයකට ඇති කරන්න. එතරම් මම කියන්නේ. මේවා කඩාකප්පල් කරන්න නෙවෙයි තියෙන්නේ මේවා. මේවා ඕනම ආණ්ඩුවක් කරපු හොඳ වැඩක්. ගිය ආණ්ඩුව කරපු හොඳ වැඩ එකක්වත් මම තාම නැහැ කිය එපැයි කියලා නැහැනේ. හැමෝම කිව්වත් හම්බන්තොට වරාය හොඳ නැහැ කියලා මං කියනවා හොඳයි කියලා. හැමෝම කිව්වත් මත්තල හොඳ නැහැ කියලා මං කියනවානේ හොඳයි කියලා. ඒක මගේ ප්‍රතිපත්තිය. මට ඔය එක එක වෙලාවට එක එක එකම කියපු දේ දෙකක් කියන්න බෑ. මම විධායක ජනාධිපති ක්‍රමයට 78 විරුද්ධයි අදත් විරුද්ධයි. මම මේ පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයට 1980 විරුද්ධයි අදත් විරුද්ධයි. මම 2013 වෙනි සංශෝධනයට එදත් මරාගෙන මැරිගෙන සපෝට් අදත් එමයයි. අපි ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මොකද රටක් විදිහට රටක් ඉදිරියට යන්න මෙන්න මේ ජාතික අනන්‍යතාවය ඉස්සරහට තියාගන්න. ඒක නිසා මේක කළා සාෆී කිව්වහම මුස්ලිම් මිනිහෙක්ගේ දියා බලන විදියට බලලා නැතුව ඇත්ත தත්ත්වය බලලා ඒ මිනිසුන්ට සාධාරණයක් කිස්කාර. රෝගීන්ට සාධාරණයක් කිස්කාර. ඒකයි මම කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔබතුමාගේ